අපි අද මාතෘකා කරගෙන තියෙන්නේ
සමාධි සූත්‍රය.
එහෙනම් මේ සූත්‍රය සාකච්ඡා කරන්න සූදානම්.
සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සමාධි සූත්‍රය. මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ තුන්වෙනි කොටසේ, ඒත් නැත්නම් කන්ද සංයුක්තේ නකුල පිටු වර්ගය. ඉතින් මේ පිටු නකුල පිටු වර්ගය දන්නවා. ගොඩාක් සුන්දර සූත්‍ර දේශනාවල් කීපයක් තියෙනවා. ඒකෙම තියෙන සූත්‍ර දේශනාවක් තමයි සමාධි සූත්‍රය. සංයුක්ත නිකායේ තියෙනවා ස්කන්ධ ගැන සඳහන් වෙන කන්ද සංයුක්තිය කියලා තුන්වෙනි කොටස තුන්වෙනි පොත. දැන් අපිට සමාධිය කියන්නේ මොකක්ද කියලා අපි මම හිතන මුලින් අදහසක් ගත්තොත් හොඳයි. සමාධියක් කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද? සමාධියක් කියලා කියන්නේ නීවරණ වලින් හිත බැහැර වෙච්ච තැනක්. ඉතින් ඒ නීවරණ වලින් හිත බැහැර කරගන්න ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරිය වටිනා සූත්‍රයක් මේක. ඉතින් මේ සූත්‍ර අපි අත්‍යවශ්‍ය විශේෂයෙන් තෝරගන්න හේතුව අපි මේ දිනවල කරන අප්‍රණීත සමාධිය වඩන හැටි අපි ඉගෙන ගන්න. ඒ කියන්නේ දුක පිරිසිදු දකින්න හැටි. ඉතින් ඒකට උපකාරයක් වශයෙන් එක්ක තමයි අපි මේ සූත්‍රය තෝරගත්තේ අද පොසොන් පුරුබස්ලොස්සක පොය දවසේ සාකච්ඡා කරමු කියලා.
ඒවම් මේ සිතං ඒකම් සමයං බදවා සාවත්තියං විහරති ජේතවන්නි අනාථ පිණ්ඩිකස්ස ආරාමං පත්‍රිකෝ භගවා භික්ඛු ආමන්තේති වික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද් වෝචං. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ වූ අනාථපිණ්ඩික සිතානන් විසින් කරවන ලද ජේතවනාරාමේ වැඩ වාසය කරන සේක. එෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂුන් ඇමතු සේක. ඒ භික්ෂුවු ස්වාමීනි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්න. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සමාධින් වික්ඛවේ භාවේත සමාහිතෝ වික්ඛවේ භික්ඛු යතා භූතං පජානාති. මහණෙනි සමාධි වඩන්න. මහණෙනි වඩන ලද සමාධිය ඇති භික්ෂුව තත්තු පරිද්දෙන් දැනගනි.
ඉතින් ඇත්තටම දැන් මේ වගේ සූත්‍රයක් අපි අහුවත් එහෙම අපිට ලොකු ප්‍රශ්නයක් හිතට එනවා. සමාධිය වඩන්න වඩන ලද සමාධිය ඇති භික්ෂුව තත්ත්ව පරිදි දැනගනී කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අපිට මේක අහපු ගමන් මොකක්ද එන හැඟීම? මේ ඇත්ත ඇති හැටි තත්ත්ව පරිදි දැනගන්නවා කියලා මේ යථාභූත ඥානය නේද? යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඇති හැටි දැනගන්න එක. එහෙනම් අපිට එක පොවල්ට අදහසක් වෙනවා මේ සමාධිය නැති වෙන කවදාවත් ඔය වැඩේ කරන්න බෑ කියලා නේද? ඉතින් ඇත්ත දෙයක දැන් හැබැයි ඔය මතේ අපි ගාව තියෙනවා. මේ රටේ තියෙන සමාධියක් නැතුව කවදාවත් මේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න යථාභූත ඥානෙ ඇති කරගන්න බෑ කියලා. ඉතින් මේ කතාව ඇත්තක්ද? සමාධියක් නැත්තම් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරිද? එහෙම නැත්නම් ඇත්ත ඇති හැටියෙන් දැකන්න බැරිද? මොකද අපි උත්තරේ? හොඳයි. අපි හිතමු මෙතන ඉන්න අයගේ අවංකව කියන්න සමාධිය වැඩන අය කී දෙනෙක් ඉන්නවද? අවංකව කියමුකෝ අපි. මම දන්නේ එක්කෙනෙක් ඉන්නවා. අනිත් අය ගැන නම් මට ඇත්තටම ටිකක්. මොකද මෙතන ඉන්න ගොඩාක් කාර්යකාරී වශයෙන් බහුල ගොඩාක් කාර්ය බහුල අය ඉන්න මෙතන. ඉතින් ඒ අයට ඇත්තටම සමාධියක් වැඩනවා කිව්වොත් ඒකත් පුදුමයි. මොකද අද මේ පොය දවසේ මෙතන එකට ගෙදර නම් පැයක් දෙකක් ඉන්න නැහැ නේද? හරියට කෝල් වෙනවා, මේ කෝල් වෙනවා, හරියට ඉන්න මොකද ඉතින් මේ වගේ. අනිත් පින්තුනුත් ඒ වගේම හරවක කාර්ය බහුලයි. ඉතින් කාටෝ සමාධිය වැඩෙන්නේ නැහැ නේද? ඉතින් එක්කෙනෙකුට නම් වැඩෙනවා. ඉතින් එහෙනම් එක්කෙනාද රහත් වෙන්නේ? නැහැ. ඉතින් මේ සමාධිය වැඩෙන කෙනාට වඩා සමහර අනිත් අයගේ කෙලෙස් මට්ටම් අඩු වෙනවා. එහෙනම් මේකේ අපේ වැරදි අවබෝධයක් තියෙනවා නේද? ඉතින් අපි මේ සූත්‍රය ඉගෙන ගන්න කලින් මේ කාරියට තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ කියන එකේ තේරුම කියලා. ඇත්තටම සමාධියක් කියලා කියන්නේ නීවරණ වලින් හිත බැහැර වෙන තැන. ධානයක් කියන්නේ මොකක්ද? දැන් පළවෙනි ධානයකයි සමාධියකයි තියෙන ලක්ෂණ ඇහුවොත් සමාධියක් කියන්නේ නීවරණ වලින් හිත බැහැර වෙන තැන. පළවෙනි ධානය කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග තියෙන තැන. ඉතින් ওই දෙකම එකයි. එහෙමනම් ඇත්තටම මොකද්ද සමාධියකත් ධානයකත් අතර වෙනස? සමාධියක් කියන්නේ නීවරණ වලින් හිත බැහැර වෙන එක. හරි. ධානයක් කියලා කියන්නේ ඒ නීවරණ වලින් බැහැර වෙච්ච හිත ඒකාග්‍රතාවයක් ඇති එක දිගට පවත්වා ගැනීම. ඉතින් ඒ සමාධිගත වෙච්ච හිත එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් එතන අපි කියනවා ධානයක් කියලා. දැන් ඔන්න අපි සාධකාරයක් දෙනවා. මොනවද අපි සාධකාරයක් දෙන්නේ? ඔන්න බුද්ධ පූජාව තියෙනවා. ඉතින් අපිට හරිය සතුටුයි බුද්ධ ඥාන වහන්සේට අපේ සකස් කරගත්ත ආහාර වල අග්‍ර කොටස පූජා කරන්න ලැබිච්ච එක හරිය සතුටුයි. දැන් අපි සාදු කියලා කෑ ගහලා කියනවා. හොඳයි ඔය වෙලාවේ සාදු කියන තැන ඒ ෂනේ අපේ කාමච්ඡන්දේ තියෙනවද? නෑ නේද? එතකොට ව්‍යාපාදේ ඒකක් නෑ නේද? එතකොට අපි අර තියෙන ප්‍රබෝධයේ හින්දා තීන මිද්ද ඒවත් නෑ නේද? තීනේ මිද්ද අලසක විද්‍ය අලසකම කාය අලසකම නෑ නේද? එතකොට අපිට ඒක සැකයක් නෑ. අපි බොහොම ශ්‍රද්ධාවෙන්මයි ඒ සාධකාරය දෙන්නේ. හිතේ විසිරීමකුත් නෑ ඒ ෂණය තුළ. එහෙනම් ඒ ෂණය තුළ අපිට සමාධියක් තියෙනව නේද? ඔව්. ඒ ෂණය තුළ සමාධියක් තියෙනවා. අන්න ඒ වගේ ඉගෙන ගන්න මේ සමාධිය. ඒ කියන්නේ මේ නීවරණ බැහැර වෙන තැන තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධිය වඩන්නලු වඩන ලද සමාධිය ඇති භික්ෂුව තත්ත්ව පරිදීන් දැනගනිලු. ඉතින් සමාධි කියපුවම අපිට දැන් තියෙනවනේ නේද? දැන් ආදිෂ්ඨායක මාර්ගය අපි දන්නවනේ දෙයාකාරයි කියලා. ඔව් මොකද්ද මේ දෙක? ලෞකික ප්‍රතිපදාවයි ලෝකෝත්තර ප්‍රතිපදාවයි නේද? එහෙම නැත්නම් අපි කියනවා පූර්ව ප්‍රතිපදාවයි ප්‍රතිපදාවයි නේද? එහෙම නැත්නම් විදර්ශනා වට අවශ්‍ය ආරෂ්ඨායක මාර්ගයේ තියෙන සමතේකට අවශ්‍ය ආරෂ්ඨායක මාර්ගයකට තියෙනවා. ඉතින් මේ දෙයාකාරයි. එහෙනම් සමාධියත් දෙයාකාරයි. ආරෂ්ඨායක මාර්ගයේ දෙයාකාරයි කියන්නේ සමාධියත් දෙයාකාරයි. ඒ සම්මා සමාධියම දෙයාකාරයි. අපි එහෙනම් ওই සමාධි දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. මොනවද ආකාර දෙකේ සමාධි දෙක? අපි බලමු. දැන් මේ පින්තුන්ට මේක පේනවද පැහැදිලිව? ඔව් මේ වචන ටිකක් තේරලා තියෙනවා. දැන් බලන්න අපිට එක සමාධියක් හම් වෙනවා සමත භාවනා වැඩිම තුලින්. මොන දැන් අපි සමතේ වැඩනකොට අපේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දේ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡාව අපි අටපත් කරනවා. එතකොට අපිට සමත සමාධියක් වැඩෙනවා. කොහොමද අපි අටපත් කරන්නේ? කාමච්ඡන්දය කියලා කියන්නේ රූප බලන්න තියෙන කැමැත්ත නේද? ඡන්දය කියන්නේ කැමැත්ත. කාමයේ කියන්නේ පංචකාම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික. දැන් මේවට අපි කැමැත්තක් තියෙනවා. රූප බලන්න කැමැත්ත තියෙනවා, ශබ්ද අහන්න කැමැත්ත තියෙනවා, ගන්ධ සුවඳ විඳින්න කැමැත්ත තියෙනවා, රස විඳින්න කැමැත්ත තියෙනවා, පහසට කැමැත්ත තියෙනවා. නිරන්තරයෙන් අපේ කාමච්ඡන්දය තියෙනවා අපේ හිතේ. ඉතින් ඒ කැමැති දේ නොලැබෙනකොට අප්‍රියමනාප රූප, අප්‍රියමනාප ශබ්ද, අප්‍රියමනාප ගන්ධ, අප්‍රියමනාප රස, අප්‍රියමනාප පොට්ටබ්බෙන් අපි ගැටෙනවා. ඉතින් ඒකට කියනවා ව්‍යාපාද කියලා. ඉතින් අර ඇලෙන ගැටෙන ස්වභාවය නිසා මොකද වෙන්නේ? හිතක් කලස වෙනවා, කයක් කලස වෙනවා, ප්‍රබෝධයක් නැති වෙනවා. එතකොට අපිට සැකයක් ඇති වෙනවා, හිත විසිරෙනවා. ඉතින් මේ පංච නීවරණම තියෙනවා ඒතන. ඉතින් අපි එතකොට ඔන්න මොකද කරන්නේ? අපි ඔන්න දැන් මොනවා හරි භාවනා රුණක් ගන්න. මේ සමත භාවනා ගැන අපි කතා කරමු. ඉතින් අපි හිතමු කොන්න හුස්ම දිහා බලාගෙන ඉන්නවා. හුස්ම ඉහළට යනවා, පහළට යනවා. දැන් හුස්ම විතරයි හිතේ. ඉහළට යනවා, පහළට යනවා. දැන් යනවා කියලා දැනගත්තේ කොහොම? හුස්මක් ගත්තා කියලා දැනගත්තේ හිතෙන් නේද? විඥාණයෙන් දැනගන්නේ හිතෙන්. හිතට තමයි, හිතෙන් තමයි මුල් වෙන්නේ. ඉතින් හිතෙන් මුල් වෙන දැනගන්නකොට මොකද වෙන්නේ? දැන් මන ආයතනේ විතරයි තියෙන්නේ. දැන් අපේට ඔන්න කන කියන ආයතනේ ඇහෙනවා. ශබ්දයක් ඇහෙනවා එළියේ, බාහිරේ. අපිට නෑ නෑ, මම ඔය ශබ්ද අහන්නේ නෑ. මම මේ හුස්ම දිහා බලාගෙන ඉන්නේ. හුස්ම ගැන හිතන්නේ. ඉතින් ඔන්න දැන් කනට කැමති නෑ. කනෙන් ශබ්ද අහන්න කැමති නෑ. ඔන්න එතකොට ගඳක් සුවඳ දැනෙන මට ওই ගඳ සුවඳ වැඩක් නැහැ. දැන් අපි ආයේ එනවා අර හුස්මත්. ඉතින් දැන් ඔහම ටිකක් කළා යනකොට රූප ඇස් දෙක පියාගත්තම රූපෙන් නැන්නේ ඉතින් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඔක්කොම අපි බලෙන් නවත්ත ගන්නවා. නෑ නෑ මම ඕව අහන්නේ නැහැ කියලා. බලෙන් නවත්ත ගත්තාම දැන් අපිට හිතෙන් දැන ගැනීමක් ඇති වෙනවා. මනයි මනට දැනෙන ධම්මයි නිසා විඥානයක් ඇති වෙනවා, දැන ගැනීමක් වෙනවා. හුස්මක් ඉහළට ගත්තා පහළට ගියා කියලා. ඉතින් දැන් අර ආයතන ටික මේන් සැරේ ඒගොල්ලෝ දැන් ඉඳ දෙන්න තියෙනවා. ඒගොල්ලෝ අයින් වෙලා නිකන් ඉන්නවා. ඉතින් ඔන්න අපි කියනවා හිත සමාධිගත වෙලා දැන් මන ආයතනේ විතරයි වැඩ කරන්නේ. අනිත් දොරවල් පහ වහලා දැම්මා අපි. ඕකට අපි කියනවා සමත සමාධිය කියලා. දැන් බැරි වෙලා හරිය අපිට සමාධිය කැඩුණොත් මොකද වෙන්නේ? ආයාර රූප පේන්න ගන්නවා, සද්ද හෙන්න ගන්නවා, ගඳ සුවඳ විඳින්න ගන්නවා නේද? සමහරලාට ඔච්චර වෙලා බැරි වෙච්චත් එක්ක දැන් ආපහු බලයි මොනවද මේ තියෙන්නේ? මොනවද මේ අඬ තියෙන්නේ නේද? අර කලින් පරිවෙච්ච ටිකත් එක්ක නැවත කරන්න යයි. ඉතින් ඒක අමතරව කිසිම දෙයක් එතන වෙනසක් නැහැ. අර රූපවලවත්, සද්දවලවත්, ගන්ධවලවත්, රසවලවත් වෙනසක් නැහැ. ඉතින් අපි ඒක බලෙන් යටපත් කරගෙන ඉන්නවා. අර වතුර යට බෝලයක් තද කරගෙන හිටියොත් අපි බෝලේ උඩට එනවනේ. ඉතින් අල්ල යට තද කරගෙන ඉන්නකම් තියෙනවා අත යට. අත ගත්තකම ආපහු උඩට එනවා. ඉතින් ඒ වගේ තමයි මේක. අර ආයතන ටික අපි බලෙන් වහගෙන ඉන්නකම් අපිට සමාධිය තියෙනවා. හැබැයි අතරතුරම උඩට එනවා. ඉතින් ඒ සමාධිය තිබ්බා කියලා අපිට ඉහළකට යන්න බෑ. ඒ කියන්නේ විඥානේ ඉහළකට වඩා ගන්න. ඉතින් බලන්න දේවදත්ත හඳුරු අෂ්ට සමාපත්තියම තිබිච්ච කෙනෙක්. අෂ්ට සමාපත්තිය කියන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, 3 4 5 6 7 8 ඔක්කොම වැඩෙන ඕනම විද්‍යාවක් පෙන්වන්න පුළුවන් තරම් ඒ තරම් ශක්තිය තියෙනවා. නමුත් එයා නිරේත කියනවා. මොකද ඒව තිබුණා කියලා මේ කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න බැහැ. හැබැයි ඒවත් කුසලයි, කුසල් නැවත උප්පත්තියකට යනවා ආශ්‍රව සහිතයි. ඉතින් සංසාරය යන්න එක හොඳයි. ඉතින් සමාධියක් හදාගන්න පුළුවන් කෙනෙකුට මරණ වේලාවටත් ඒ සමාධිය අරමුණු කරගන්න පුළුවන් නම් යාට බ්‍රහ්මලෝකික උප්පත්තිය ලබන්න පුළුවන්. ඒවත් පින් තියෙන වැඩ. හැබැයි ඉතින් පින් වලින් කරන්න සසර යන එක තමයි. පව් වලින් කරන්නේ පල්ලෙහාට යන එක, පින් වලින් කරන්නේ ඉහළට යන එක. ඉතින් ওই දෙක අතර තමයි අපි ඉන්නේ. ඒක එහා එකකින් කරගන්න දෙයක් නැහැ. සසර නිදහස්සෙන්ට දුක නැති කරගන්න, එහෙම නැත්නම් නිවන අවබෝධ කරගන්න ඒ සමාධිය කිසිම උපකාරයක් වෙන්නේ නැහැ. කිසිම උපකාරයක් වෙන්නේ නැහැ කිව්වොත් වැරදි. යම් උපකාරයක් තියෙනවා. නමුත් ඒකෙන් කවදාවත් ඒකෙන් විතරක් සසර නිදහස්සෙන්ට බෑ අපිට. ඉතින් ඒකෙන් සසරෙන් නිදහස්සෙන්ට අපිට ක්‍රමයක් කියලා දෙනවා බුදු කෙනෙක් පහළ වෙලා. කියනවා මං ඔය හොයන දේ ඕගොල්ලෝ ගාව නැහැ. ආලාර කාලාම් බුද්ධතරාම් පුත්‍රට කියනවා මං හොයන දේ ඔයගොල්ලෝ ගාව නැහැ. ඔයගොල්ලෝ ගාව තියෙන එක මට ඇති වැඩක් නැහැ. මං යනවා යන්න. ඉතින් බුදුරණන් සේව ප්‍රතික්ෂේප කරලා තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හොයාගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක තමන් වහන්සේ තනියම අවබෝධ කරගන්නවා මේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයත් ඇතුළත්. ඉතින් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලත් තියෙනවා සමාධියක්. හැබැයි අපි ඒ සමාධිය අර සමාධිය වගේ නෙවෙයි. ඒකට අපි කියන්නේ විදර්ශනා සමාධිය කියලා. ඉතින් මේ සමාධිය හරේ ප්‍රබල සමාධියක්. මේ විදර්ශනා සමාධිය ගත්තොත් මේ ධර්මතා ලෝකේ තියෙන ධර්මතාවලින් ඉහළම ශ්‍රේෂ්ඨම තැනක තියෙන දෙයක් හැටියට බුදුරණසේකට ආනන්තරික සමාධිය හැටියටයි රතන සූත්‍රයේ දේශනා කියන්නේ අන්තරයක් නැතුවම ලැබෙන සමාධියක්. ඒ කියන්නේ ආර්යෂ්ටාංග මාර්ගයේ මාර්ගංග හතක් වඩනකොට ඉබේම ලැබෙන දෙයක් තමයි අපිට මේ සම්මා සමාධිය කියන විදර්ශනා සමාධිය. ඉතින් මේකට සම්මා සමාධිය කියනවා, විදර්ශනා සමාධිය කියනවා, එතකොට ආනන්තරික සමාධිය කියනවා. ඉතින් ඒ කොයි ආකාරයට කිව්වත් මේ විදර්ශනා වඩනකොට අපිට ලැබෙන සමාධියට තමයි මේ විදර්ශනා සමාධිය කියලා කියන්නේ. ඉතින් මේ සමාධිය අර විදිහටම කාමච්ඡන්දය, ව්‍යාපාදයේ තීන මිද්දේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡාව නැති වෙනවා. හැබැයි අර විදිහට නෑ මං ඔය සද්ධාහන් නෑ, මං ඔය ගදසෝඳ බලන්න විදින්නේ නෑ, මං ඔය රූප බලන්න නෑ කියලා බලෙන් කරන එකක් නෙවෙයි, අවබෝධයෙන් දුරු කරන එකක් මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ රූපේ ඇත්ත ඇති හැටියෙන් දැනගත්තොත් එයා කවමදාකවත් බාහිරේ තියෙන රූපේ බලන්න කැමති වෙන්නේ නෑ. මොකද කාමච්ඡන්දය එයාට නැති වෙනවා. හේතුව තමයි අපි ඒ රූපේ හිතාගෙන ඉන්නේ බාහිරේ තියෙන රූපයක් හැටියට. හැබැයි ඒක බාහිරේ තියෙන රූපයක් නෙවෙයි, තණ්හාවෙන් බැඳෙනකම් බාහිරේ වගේ පේනවා. ඇත්ත දැනගන්නකොට තේරෙනවා නාම රූප ටිකක් විඥානුනා විතරයි, අභ්‍යන්තරයක් බාහිරයක් පැනවෙන්නේ මම කියලා කෙනෙක් ඉන්නකොට. එහෙනම් මේ වැරදි දෘෂ්ටියකින් ඉඳලා තණ්හාවෙන් බැඳිච්ච නිසා ඒ රූපෙම පේන්නේ. එහෙනම් මේ තියෙන නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා ඇත්ත දැනගන්නකොට අර රූපේ බාහිරේ නිරුද්ධ වෙනවා. හැබැයි නිකන් නිරුද්ධ වෙනව නෙවෙයි, අවබෝධයක් එක්කයි නිරුද්ධ වෙන්නේ. ඕක පවතින දෙයක්, ඇත්ත රූපේ තියෙනවා, ඕක තියෙන්නේ තණ්හාව තියෙනකම්. හැබැයි ඇත්ත ඇති හැටියෙන් දකිනකොට ඒ රූපේ නිරුද්ධ වෙනවා කියන අවබෝධයක් එක්ක තමයි නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුල තමයි රූපේ නිරුද්ධ වෙන්නේ. ඉතින් එතකොට එහෙම රූපයක් ඒක තියෙන දෙයක් නෙවෙයි, නොපෝෂණ දෙයක්, හේතුවක් නැසයි හොම පේන්නේ. හේතු නැතිවෙලා නැති වෙනවා කියලා දැනගන්නවා නම් එයා ඒක අනිත්‍යයි කියලා දන්නවා. ඉතින් අනිත්‍ය දෙයක් පවතිනවා කියලා ගන්න එක දුකයි කියලා දන්නවා. එතකොට එයාට ඒ දුක නිසා එයා ඒකට ඇලෙන්න ගැටෙන්න මුලාවෙන් නැතුව යනවා. ඉතින් ඒ නිසා ඒ රූපයට නිරුද්ධ වෙනවා කියලා තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එහෙමනම් දැන් බලන්න මේ සමාධි දෙකේ වෙනස. සමත සමාධියෙන් කරන්නේ මොකද්ද? අපි රූප බලන්නේ නැහැ කියලා. ඒ රූප වලින් අපි බැහැර වෙලා ඉන්න එක. හැබැයි විදර්ශනා සමාධියෙන් කරන්නේ අපි රූප දැකලා ඒ රූපේ ඇත්ත ඇති හැටියෙන් දකින්න එක. ඒක තමයි විදර්ශනා සමාධියෙන් වෙන්නේ. එතකොට එහෙමනම් දැන් අපිට සමත භාවනාවක් වඩන්න ඒකටත් ආරියෂ්ඨාංග මාර්ගයේ සමාර්ථ උපකාර වෙනවා. ලෞකික ප්‍රතිපදාව. ආරියෂ්ඨාංග මාර්ගයේ ලෝකෝත්තර ප්‍රතිපදාව වඩන කොටත් අපිට සමාධියක් හම්බවෙනවා. ඒකට අපි කියනවා විදර්ශනා සමාධිය කියලා. ඉතින් මේ දෙකම තුලින් වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්ද සුක්ඛිත විදි මේ පංච නීවරණ දුර වෙන එක. එකකදී පංච නීවරණ දුර වෙන්නේ කොහොමද? බලෙන්. මම ඒක අහන්නේ නැහැ සද්ද. බලන්නේ නැහැ ගඳ සුවඳ විඳින්නේ නැහැ කියලා බලෙන් ඒකෙන් අත් විඳින එක. අනිත් එකේදී එහෙම නෙමෙයි. ඒ ගඳ සුවඳ විඳලා රස විඳලා ඒක අවබෝධ කරගන්න ඕක ඔහොම දෙයක් කියලා පෙනුනට තණ්හාව තියෙනකොට ඔහොම පේන්නේ ඇත්ත ඇදියෙන් දකින්නකොට තේරෙනවක පවතින දෙයක් නෙවෙයි නොපවතින දෙයක් කියලා. අන්නේ අවබෝධය තුල තමයි මේක අපි පැහැර කරන්නේ. ඒ කියන්නේ අවබෝධයෙන් තමයි අපි ඒක දුරු කරන්නේ. ඉතින් මෙන්න මේ වෙනස්කම් දෙක හොඳට අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් දැන් අර తాවකාලිකව යටපත් කරන සමාධිය තුල නම් අපිට කිසි අවබෝධයක් එන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ මොකද? අපි අර නීවරණ වලින් බැහැර වෙයි. ඒ ධානයේ කෝණන් අපි ඉදී. හැබැයි ධානයෙන් නැගිටපුවාම අර හිටපු අපිම තමයි. හැබැයි මේකෙදි එහෙම ධාන වලට යනවා කියන එකක් නෙවෙයි මෙතන කියන්නේ. ඒවටත් යන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන කියන්නේ. රූපේ පිරිසිඳ දකිනකොට ඒ රූපේ ගැන හොඳ අවබෝධයක් අපිට එනවා. ඉතින් අර සමාධිය සමහරලාට අවුරුදු 50ක් තිස්සේ ධාන වැඩුවා. ඉතින් දේවදත්ත හාමුදුරුවෝ ගොඩාක් කල් ගේ ධාන වඩන්න. ඉතින් ඒ කොහෙද නිරේතනේ කියේ? හැබැයි මේක මොහොතක් දැක්ක ක්ෂණයක් දැක්කත් අපේ ස්වාමීන් වහන්සේ දෙය මතක් කරා වගේ ක්ෂණයක් අනිත්‍ය වඩනවා නම් මේ ලෝකෙ දින හැම පින්කමක් මේකට යටයි. ඉතින් ඒ වගේ හරි ප්‍රබල තැනක් මේක. ඉතින් ඒ නිසා අපි මේ දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න ඕන. අපහැදිලි නම් අහන්න. ප්‍රශ්න කරන්න පුළුවන් මේ වෙනකිට. ප්‍රශ්න කරොත් තමයි මේක තේරුමක් සාර්ථක වෙන්නේ. මම හිතනවා අපි අර කලින් කතා කරපු එකත් අහලා ප්‍රශ්නත් ඇති නේද? ඒ නිසා අහන්න ඒවා. අපි නැවත සූත්‍රයට ගියත් අපි ඒ සූත්‍රයට පරිබාහිර කොටසක් කතා කළේ කිංච යථා භූතම් පජානාති. ඉතින් මේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමාධිය වඩන්න. එහෙම වඩපු සමාධිය තුළ ඇත්ත ඇති හැටියෙන් දකින්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත අහනවා මොනවද ඇත්ත ඇති හැටියෙන් දකින්නේ? කුමක් දැනගන්න මොනවද දැනගන්නේ? ඇත්ත ඇති හැටියෙන් දැනගන්නේ මොනවද? ඉතින් මේ වැඩිච්ච සමාධිය තුළ ඇත්ත ඇති හැටියෙන් දැනගන්නේ මොනවා ගැනද කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න ප්‍රශ්න කරනවා. බලමු අපි.
රූපස්ස සමුදයංච අත්තංගමංච, වේදනාය සමුදයංච අත්තංගමංච, සංඥාය සමුදයංච අත්තංගමංච, සංකාරාණං සමුදයංච අත්තංගමංච, විඤ්ඤාණස්ස සමුදයංච අත්තංගමංච. රූපේ හැට ගැනීමද නිරුත් වීමද, වේදනාවේ හැට ගැනීමද නිරුත් වීමද, සංඥාවේ හට ගැනීමද නිරුද්ධ වීමද සංස්කාරයන්ගේ හට ගැනීමද නිරුද්ධ වීමද විඥානයේ හට ගැනීමද නිරුද්ධ වීමද සත්‍ය පරිච්ඡේදයෙන් දැනගනි.
දැන් බුදුරජාණන් වහන්සේ වන්න මුලින්ම අපිට කිව්වා සමාධිය වඩන්න, එහෙම වඩපු සමාධිය තුළ ඇත්ත ඇති හැටි දැනගන්නවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පහනවා මොකක්ද දැනගන්න ඇත්ත? වඩපු සමාධිය තුළ මොකක්ද දැනගන්න ඇත්ත? ඉතින් ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා රූපේ හට ගැනීමත් ඒ වගේම නිරුද්ධ වීම. දැන් මෙතන නිරුද්ධ වීම දැන් මේ පෙන්නුම් සමුදේ වැය කියලා අහලා තියෙනවා නේද? සමුදේ කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නිරුද්ධ වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ රූපස්ස සමුදයන්ච අත්තංගමච්ච. හට ගැනීමත් මේතරක් නිරුද්ධ වීමක් තමයි. හැබැයි මේ නිරුද්ධ වීම අර වැය කියන වගේ එක පාරටම නිරුද්ධ වෙන එකක් නෙවෙයි. දැන් අපි හිතමු දැන් 12ට විතර මේ වෙලාවේ ඉර තියෙනවා. ඉතින් අපි ඉර තියා බලාගෙන හිටියොත් මොකද වෙන්නේ? ටික 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 හෙමින් බහලා ගිහිල්ලා නොපෙනී යනවා නේද? අන්න ඒකට අපි කියනවා අත්දැකීම කියනවා කියලා. ඒ කියන්නේ ටික ටික අඩු වෙලා යනවා. ඉතින් මේ රූපය අපි මේ අද බැලුවොත් එහෙම රූපය මේ විදිහට අදමත් පාට රූප අත්දැකීම කියන එකක් නැහැ. ඉතින් ටිකක් ගන්න මේ වැඩේ කරන්න වෙයි නේද? සමහරුන්ට නම් ඔය වැඩේ කරන්න ගොඩක් කල් යනවා. දැන් විසාකාවට සෝතාපන්න වෙලා තව කල්ප 31000ක් සංසාරේ ඉන්නවා. ඉතින් ඒක සම්පූර්ණ කරගන්න කල්ප 31000ක් යනවා. ඉතින් සමහරුන්ට හැබැයි කියනකොට දිට්ඨිය දිට්ඨමත්තම් මුතේ මුතමත්තම් සුතේ සුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් ඒවක් පිසික්කිතබ්බම් මායි කියනකොට ඔක්කොම නිරුද්ධ වෙලා ඉවරයි. ඉතින් ඒක එක් එක්කෙනාගේ දක්ෂතාවය. ඒ කියන්නේ සස්රෙදී අපි විදර්ශනා කරලා තියෙන නිසා දැන් අපිට වැටෙනවා. එහෙම කරලා නැත්තම් දැන් කරන්න ඕනේ තුරු කිදීදී වැටේ. එහෙමනම් දැන් වන්න අපිට බුදුරණන්සේ දේශනා කරනවා මේ රූපේ හට ගැනීමත් නිරුද්ධ වීමත්, වේදනාවේ හට ගැනීමත් නිරුද්ධ වීමත්, සංඥාවේ හට ගැනීමත් නිරුද්ධ වීමත්, සංස්කාරවල හට ගැනීමත් නිරුද්ධ වීමත්, ඒ කියන්නේ විඥානයේ හට ගැනීමත් නිරුද්ධ වීමත් තමයි ඇත්ත ඇති හැටියෙන් දැනගන්න. ඇත්ත ඇති හැටියෙන් දැනගන්නවා කියන්නේ මේ අපේ ඉන්නේ තනිකර මායාවක්, මුලාවක් තුල. මොන මුලාවක් තුලද අපි ඉන්නේ? අපි අවිද්‍යාවෙන් බැහැලා, තණ්හාවෙන් බැඳිලා නේද? අවිද්‍යාවෙන් බැහැලා, තණ්හාවෙන් බැඳිලා අපි මේ විඥාණය බාරගෙන ඉන්නේ. ඉතින් විඥාණය කියන්නේ හොඳ එක්කෙනෙක් නෙවෙයි නේද? එයා කොහොමද අපි මුලා කරලා තියෙන්නේ? පාරවල් හතරකින් මුලා කරලා තියෙනවා නේද? මොනවද පාරවල් හතර? රූප නැතිකන රූප හදලා පෙන්නනවා, වේදනා නැතිකන වේදනා හදලා පෙන්නනවා, සංඥා නැතිකන සංඥා හදලා පෙන්නනවා, සංස්කාර නැතිකන සංස්කාර හදලා පෙන්නනවා. ඉතින් ඒ ටික තමයි අපි විඥාණයෙන් දැනගන්නේ. ඉතින් ඒ ටික කරලා මෙයා තව විඥාවක් පෙන්නනවා. මොකද්ද? ඔය පාරවල් හතර එකතු වෙන තැන, ඒ කියන්නේ විඥාන වන තැන, එයා අර පරණ ආශ්‍රමයක් ගෙනල්ලා පෙන්නනවා ඔය එළියේ තියෙන මේකයි කියලා. ඉතින් ඒකටත් අපි අහු වෙනවා. ඉතින් අර පාරවල් හතරකින් මුලා කරලා ඒ මාදිවට පරණ දෙයක් ගෙනල්ලා විඥාවකුත් දෙන්න. ඉතින් ඔය මුලා දෙකටම අපි අහු වෙලා. ඉතින් ඔය විඥානයේ මායාව තුළ තමයි අපි හැම දෙයක්ම ලෝකයේ තියෙනවා ඇත්තයි කියලා පිළිගන්නේ. ඉතින් එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදර්ශනාව, විදර්ශනා සමාධිය වඩන්නලු, විදර්ශනා සමාධිය වඩනකොට ඇත්ත ඇති හැටි දැනගන්නවලු. මොනවද දකින ඇත්ත? රූපය හටගන්න හැටි දැනගන්නවලු, නිරුද්ධ වෙන හැටි දැනගන්නවලු. වේදනාව හටගන්න හැටි දැනගන්නවලු, නිරුද්ධ වෙන හැටි දැනගන්නවලු. සංඥාව හටගන්න හැටි දැනගන්නවලු, නිරුද්ධ වෙන හැටි. සංස්කාර හටගන්න හැටි දැනගන්නවලු, නිරුද්ධ වෙන හැටි. විඥාණය හටගන්න හැටි දැනගන්නවලු, නිරුද්ධ වෙන හැටි දැනගන්නවලු. ඉතින් ඇත්තටම මේවා හටගන්නේ හැටි, නිරුද්ධ වෙන හැටි කොහොමද අපි දැනගන්නේ? දැන් අපිට දැනගන්න බැරිද රූපය හටගන්න හැටි, නිරුද්ධ වෙන හැටි? සමාධියක් නොවඩ පුළුවන්ද? හිතන්නකො දැන් කී කොහොමද කියන්නේ? දැන් ඔන්න මේ ගහක් තියෙනවා. ඉතින් ওই ගහ හටගත්තේ කොහොමද? ඇටයක් පැලෙලා නේද? ඇටයක් පැලෙලා හටගත්තේ. ඉතින් ඕක ලොකු වුණා, වැටුණා. දැන් නිරුද්ධ වෙන්නේ. ඉතින් ගහ වයසට ගිහිල්ලා මැරිලා පොළොවට පස් වෙනවා. ඉතින් අපි දැක්කේ නැද්ද හටගන්න හැටි, නිරුද්ධ වෙන හැටි? දැක්කේ නැද්ද? දැක්කා නේද? ඉතින් තාම කරන්නේ සමාධියක් වඩන්න අවශ්‍යද? දැන් එතන අපි ගහක් හැදෙන හැටි නිරුද්ධ වෙන හැටි දැනගන්නවා. ඉතින් ඕක ඉතින් මදිද අපිට? ඒකත්
කියන්නේ
ලෝකයක් තුල සිදුවෙන හැටි
ගැනීමක්
තමයි ඒක. ඒක ලෝකෙ තුල නේද? හරි. ඇත්තටම පයිතුනාත් එහෙම කියන්නේ ඒක අපේ විඥානයේ මායාවට අනු වෙච්ච දෙයක් නේද? මුලාව තුලයි අපිට හැට ගැනීම නිරුද්ධු මේ යථාභූතන්නේ. අතන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝකේ තියෙන එක නෙවෙයි පෛත්‍ර මාත්‍යය කිව්වා වගේ ලෝකේ තියෙන එක නෙවෙයි යථාභූතම් මේකේ ඇත්ත ඇති හැටි ඇත්ත කියන්නේ මේ ලෝකේ ඇත්තවල් කීයක් තියෙනවද ඇත්තවල් තියෙන්නේ හතරයි නේද මේ ලෝකේ ඇත්තවල් තියෙන ඇත්තමත්තවල් තියෙන්නේ හතරයි ඉතින් මේ ඇත්ත ඇත්තම ඇත්තට අනුව තමයි අපි මේ දකින්නේ අනිත් ඒවා ඔක්කොම මුලාවක් තුළ තියෙන දේවල් විඥානයේ මුලාවට අහු වෙලා විඥානය අපි කියුවේ රූප නැති තැන රූප හදලා පෙන්වනවා වේදනා නැති තැන වේදනා හදලා පෙන්වනවා සංඥා නැති තැන සංඥා හදලා පෙන්වනවා සංස්කාර නැති තැන සංස්කාර හදලා ඒ මදිවට යා විඥායයක් වෙන්නවා පරණ ආශ්‍රවයක් තරම් පෙන්වනවා මේ තියෙන්නේ ඕකයි කියලා. ඉතින් ඒ මුලාව තුළ තමයි අපි මේ ලෝකයේ පයිතමත් කියුවාගේ ලෝකය හදාගෙන තියෙන්නේ. හැබැයි එහෙම එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යථා භූතම් පජානාති මේකේ ඇත්ත ඇති හැටියෙන්ම පජා දැන් ජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියන්නේ ඔව් ඒක වඩා දැනගන්න ඕනේ හතරකින්. ඉතින් අපි මේ ධර්මය අවබෝධ කරන්න යන අය ප්‍රඥාවෙන් ඕන දකින්න. පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දකින්න ඕන. සාමාන්‍ය ප්‍රඥාවෙන් දකින්න එකයි ලෝකයේ තුල දකින්න එකේ වෙනස. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඈ පට ගන්න ඇති නිරුද්ධ වෙන ඇති දැනගන්න ඕනේ හේතු සහිතව නේද? වහලේ දෙවෙනවා කියලා දැනගන්න ඕනේ දෙවෙන්න හේතුව තීල්ලේ එහෙම නැත්නම් උළු කැටේ ළඟ කොළොළුට ඉර වෙලා. ඊට පස්සේ දැන් දැනගන්න ඕනේ කොළොළු අයින් කරපුවම දෙවෙන්නේ නැහැ කියලා. දැන් දෙවෙන්නේ නැහැ කියලා දැනගන්න ඕනේ දෙවෙන්නේ නැති වෙන්න හේතුව කොළොළුට අයින් කරපු නිසා. ඉතින් අපි ඒකට කියනවා ප්‍රඥාව නේද? එහෙම නැත්නම් අර වහල තෙමෙනවා කියලා පොරහතිප ඒක ප්‍රඥාව නෙවෙයි. ඉතින් අපි ඇත්තටම මේ ලෝකෙ කරන්නේ පොරහ තියෙන වැඩ තමයි කරන්නේ. අපි ඵලයට තමයි විසඳුම් දෙන්නේ. ඉතින් ඵලයට කවදාවත් විසඳුමක් දෙන්න බෑ. අපි හේතුවටමයි විසඳුම් දෙන්න ඕන. අපි උදාහරණයක් කියමුකෝ. ඕන දැන් කවුරු හරි අපිට බැන්නා. අපිට තරහ ගියා. ඉතින් අපි මොකටද දැන් විසඳුම් දෙන්නේ? අපිට තරහ ගියේකට තමයි අපිට තරහ ගිය අහවල් පුත්කලේ ඇහිඳා. එයා බැන්න නිසා කියලා එයාට තමයි අපි දැන් ගහන්න යන්නේ නේද? හැබැයි ඒකද හරි? නෑ. අපි හොයන්න ඕනේ හරි මට තරහ ගිය ඇත්ත. මොකක් නිසාද තරහ ගියේ? මගේ හිතේ දේශය තියෙන නිසා. එහෙනම් දේශය තියෙන්නේ මෛත්‍රිය නැති නිසා. ඉතින් මෛත්‍රී කරනකොට හිතා ද්වේෂ වෙනවා නේද? ඉතින් එහෙමනම් අපි දන්නවා මට තරහ ගිය ඇත්ත තරහ ගිය දේශය නිසා මම දැන් මෛත්‍රී වඩනවා. එතකොට මගේ හිත අද්වේෂයි. ඉතින් ඔන්න ඔය ටික අපිට වැටහෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඉතින් එහෙනම් දැන් අපිටත් අර යථාභූතම් පජානාති කියන්නේ මේ ප්‍රඥාවෙන් අපි මේ ඇත්ත ඇති හැටි දැනගන්න රූපේ දැනගන්න ඕනේ. රූපේ හට ගන්න හැටි දැනගන්න ඕනේ. රූපේ නිරුද්ධ වීම දැනගන්න ඕනේ. රූපේ නිරුද්ධ වෙන හැටි දැනගන්න. ඉතින් ඒ දැන ගැනීම අපිට අවබෝධ වෙනවා කොතනද? අර සමාධිය තුල. දැන් අපි අරුවත් ඇති මේකේ සමත සමාධිය අත්ලෝක අවබෝධ වෙනවද අපිට? නේද? එහෙම දෙයක් අවබෝධ වෙන්නේ නැහැ. එයා නිකන් ගල් ගින්න වගේ ඉන්නවා නේද? හැබැයි ඒක කුසල් තියෙනවා. කුසල් නැතුව නෙවෙයි. ඒක කුසල පක්ෂයේ විපාක සහිතයි පුණ්‍ය භාගිය. නමුත් ඒක ආශ්‍රව සහිතයි. ඒක සසර නිදහස් වෙන්න උපකාරයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද වඩන්න ඕන සමාධිය? විදර්ශනා සමාධිය තුල තමයි ඒක වෙන්නේ. විදර්ශනා සමාධිය ලැබෙන්නේ කොහොමද? විදර්ශනා සමාධිය වඩන්න පුළුවන්ද අපිට? පුළුවන්ද? කවුරු හරි විදර්ශනා සමාධිය වඩලා තියෙනවද? කරුණා මහත්තයාට විදර්ශනා සමාධිය. විදර්ශනා සමාධිය අපිට වඩන්න බෑ. විදර්ශනා සමාධිය කවදාවත් වඩන්න බෑ. ඒක ඇත්තටම වඩන දෙයක් නෙවෙයි. අපිට ලැබෙන ඵලයක්. විදර්ශනා සමාධිය ලැබෙන්නේ ආර්ය ශ්‍රැංක මාර්ගයේ අනිත් මාර්ගංග හත වැඩෙන තැන තමයි. ඒ කියන්නේ බුදුරජාණන් සම්මා සමාධිය පිටුවේ සෞපනිසෝ සපරිකාරක් කියලා කියන්නේ පිරිවර සහිතයි උපනිෂ්ඨේ සහිතයි. උපනිෂ්ඨය කියන්නේ සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පය වැඩෙනවා, සම්මා සංකප්පය නිසා සම්මා වාචා වැඩෙනවා, සම්මා වාචා නිසා සම්මා කම්මන්තය වැඩෙනවා, සම්මා කම්මන්තය නිසා ආජීව වැඩෙනවා, ආජීවය නිසා වායාමය වැඩෙනවා, වායාම නිසා සතිය වැඩෙනවා, සතිය නිසා සමාධිය වැඩෙනවා. එහෙනම් අපිට සම්මා සමාධිය කෙරෙන්න වඩන්න පුළුවන්. ඒක පිළිවෙල සහිතයි, උපනිෂ්ඨයක් තියෙන තැන හේතු සහිතවයි ඒක සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි මොකද කරන්න ඕන? ඔව්, මේ රූපේ ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් මොකද කරන්න ඕන? අපි අහලා බලමු බුදුරජාණන් වහන්සේ නේද?
කෝච පික්කවේ රූපස් සමුදය, කෝ වේදනාය සමුදය, කෝ සංඥාය සමුදය, කෝ සංඛාරාණං සමුදය, කෝ විඥානස්ස සමුදය. රූපේ හට ගැනීම කුමක්ද? වේදනාවේ හට ගැනීම කුමක්ද? සංඥාවේ හට ගැනීම කුමක්ද? සංස්කාරයන්ගේ හට ගැනීම කුමක්ද? විඥානයන්ගේ හට ගැනීම කුමක්ද?
දැන් අපිට තියෙන ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේ මහනවා. කෝච පික්කවේ රූපස් සමුදය, කෝ වේදනාය සමුදය. රූපේ හට ගැනීම මොකද්ද? වේදනාවේ හට ගැනීම මොකද්ද? දැන් අපි රූපේ හට ගැනීම මොකද්ද කියන්න කලින් රූපේ කියන්නේ මොකද්ද කියලා අහමු. අපි රූපේ හට ගැනීම කතා කරන්න කලින් රූපේ මොකද්ද දැනගෙන ඉන්න බෑ නේද? රූපේ කියන්නේ මොකද්ද ඇත්තටම? අන්න කවුරු හරි කියලා දැනනවාද?
සතර මහා ධාතුනේ.
සතර මහා හොඳයි, එතුමිය හරියට කිව්වා. සතර මහා ධාතු. රූපේ කියන්නේ සතර මහා ධාතු. සතර ආහාරය පවතින එකක් කියලා කියනවා. රූපේ කියන්නේ හරියටම කියන්න බලන්න උත්තර දැන් තුනක් ඇවිල්ලා තියෙනවා. එතුමිය කිව්වා සතර මහා ධාතුව කියලා, මෙතුමලා කියනවා සතර ආහාරයෙන් පවතින දෙයක් කියලා. මෙතුමා කියනවා ඇහත් රූපයක් නිසා හටගන්න මේ සංසිද්ධියට කොටම රූප කියන්නේ කියලා. හරියටම තියෙන්න ඕනේ. අප බුදුරණදේශාවක බුදුරණන්සේගේ වචනේ ඒ ආකාරයටම කියන්න දැනගෙන ඉන්න ඕනේ. ඔව්, එතුමිය තවත් මොකක්ද අලුත් කතාවක් කිව්වා නේද? උපාදාය රූපයක් කිව්වා. ඔව්, සතර මහා ධාතුව කියන තමයි පළවෙනි උත්තරේ නේද? ඒක හරි නේද? ඇත්තටම රූපය කියන්නේ වෙන මොනවද මේ සතර මහා ධාතුවමයි. පඨවි ආපෝ තේජෝ වායෝ වල තමයි රූප කියන්නේ. ජීතේ කියයි තර්ක කරන්න දෙයක් නැහැ. බුදුරණන්සේ එහෙමමයි අපිට කියලා දීලා තියෙන්නේ නේද? එහෙම නේද කියලා දීලා සතර මහා ධාතුව කියලා. දැන් අපි බලමු මොකක් හරි රූපයක්. හොඳයි. දැන් ඔන්නත් මේ පිටුතුන් ඇස් පියා ගන්න මං කියන දේවල් අහගන්න සමදාම ඔබමනි කියන්නේ. ඉතින් නේද? ආවරණ වෙන දේවල් නැද්ද මං කියන්නේ. හොඳයි. කැවු. පැණි. ඉන්දර. කුලා. මං ಜಾති කීයක් කිව්වද? හතරයි නේද? ඔය හතරම එක ಜಾතියක්ද? ಜಾති හතරක්ද? ಜಾති හතරක්. කොහොමද අපි ಜಾති හතරක් කියලා කියන්නේ? ඔව්. කැවුම් නම් තදයි නේද? පැණි නම් දියාරුයි. ගින්දර නම් රස්නේ. කුලන් නම් වායු නේද? එහෙනම් ඒ රූප හතර මොනවාගෙන්ද හැදිලා තියෙන්නේ? සතර මහා ධාතුන් නේද? සතර මහා ධාතුන් තමයි රූප හැදිලා තියෙන්නේ. හැබැයි සතර මහා ධාතුවේ රූප තියෙන්නේ ඈ? ඔය දැන් අපි ඔය කැවුම් පැණි ගින්දර හුලං කියන දැනගත්ත කොහෙද? විඥාණය නේද? එහෙමනම් සතර මහා ධාතුවේ රූප තියෙන්නේ. ඔව්. විඥාණයෙන් රූප හදන්න බෑ සතර මහා ධාතුව නැත්තම්. නේද? දැන් ඔයතුමියගේ මොන්ටිසෝරි ළමයි ගෙවල් හදන්නේ, ගස් හදන්නේ, අලි හදන්නේ මොනවාගෙන්ද? මදටියක් වලින් නේද? ඉතින් මදටියට නැත්තම් ළමයි මොනවාගෙන් තාලි හදන්නේ, ගෙවල් හදන්නේ, ගස් හදන්නේ? හදන්න දෙයක් නැහැ නේද? එහෙනම් විඥානයේ රූප හදන්නේ මොනවාගෙන්ද? ඔව්, අර ස්වභාව හතරකින්. ස්වභාව හතරකින් තමයි රූප හදන්නේ. ඉතින් මොනවද? තද ගතියකින්, ධාරු ගතියකින්, රස්නි ගතියකින්, වායු ගතිය. මේ ගති හතරකින් තමයි රූප හදන්නේ. රූප කියන්නේ රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටප්ප රූප නේද? මේ ඔක්කොම හදන්නේ ගති හතරකින්. පැහැදිලි නේද? එහෙනම් ඔන්න අපි දැන් රූපේ දන්නව නේද? රූපේ හට ගන්නවා කියන්නේ කොහොමද? ඉතින් රූපයක් හටගන්නේ ඇයි?
අපි ඊළඟ තැනට යන්න.
ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. භික්ෂුව සතුටු වෙයි. ගුණ කියයි. වැසගන්න. කුමක සතුටු වෙයිද? ගුණ කියයිද? වැසගන්නේද? රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපෙහි සතුටු වෙයි. ගුණ කියයි. වැසගන්නේ. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. රූපේ සතුටු වන්නා වූ, ගුණ කියන්නා වූ, වැස ගන්නා වූ ඔහුට ආස්වාදයක් උපදී. යා රූපේ නන්දි තදූපදාන. රූපේ යම් ආස්වාදයක් වේද එයට උපාදානේ වේ. තස්සූ පාදාන පත්‍ය භවෝ. උපාදානේ හේතු කොටගෙන භව වේ. භව පත්‍ය ජාති. භවේ හේතු කොටගෙන ජාති වේ. ජාති පත්‍ය ජරා මරණම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස සම්භවಂತಿ. ಜಾತಿ හේතු කොට ඇති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සහ උපායාස හට ගනිති. එව මේ තස්ස කේවලස්ස දුක්ඛ අන්දස්ස සමුදයෝ හෝති. මෙසේ තනිකර දුක් සමූහයක හට ගැනීම සිදු වේ.
දැන් පුත්‍රජාන වංශේ රූපේ හට ගැනීම විස්තර කරපු හැටි. අපේ මේ රූපයක් දැක්කහම සතුට වෙනවලු. ඒකි ಗುಣ කියනවලු. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජ්ජසයි. අභිනන්දනය කරනවා කියන්නේ ඒකෙන් ආස්වාදයක් ඇතුව සතුට වෙනවා. ඒ කියන්නේ ඒකේ ආස්වාදයක් දැකලා සතුට වෙනවා. අභිවදති කියලා කියන්නේ අපි ඒ ගැන කතා කරන ස්වභාවයක් තියෙනවා. ಗುಣ කියන ස්වභාවයක් තියෙනවා. අජ්ජසය චිත්තති කියන්නේ ඒකේ වැස ගැනීමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපේ අභිනන්දනය කරන නිසා, ඒ ගැන සතුට වෙන නිසා, අභිවදනය කරන නිසා, ගුණ කියන නිසා, ඒක වැහැ ගන්න නිසා තමයි මේ රූපය හට ගන්නවා කියලා කියන්නේ. ඕන දැන් රූපේ හට ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කොහොමද රූපය හටගන්නේ? අපි ඒ රූපේ සතුට වෙනවලු, ගුණ කියනවලු, ඒකේ බැහැ ගන්නවලු. ඇත්තටම අපි එහෙම වෙනවද? අපි රූපයක් දැක්කම සතුට වෙනවද, ගුණ කියනවද, බැහැ ගන්නවද කරනවද කියලා. දැන් අපි හිතමු රූපයක්. මම දැන් බලමු අපි මේ මනස් පේන්නේ නැහැ නේද? පේනවා නේද? මලක් කිපින් තියෙනවා. දැන් මලක් තියෙනවා. ඒ මලක් දැක්ක ගමන් අපි මොකද හිතෙන්නේ? දැන් හොඳයි, අපි මේක හිතන්න කලින් මෙහෙම එකක් හිතන්නකෝ. ඔන්න දැන් පහුගිය දවස්වල සහපාඨ කාඩ් එකක් හම්බුණා අපිට නේද? ඉතින් ඒ කාඩ් එකේ තියෙන හැටියට අපි මොනවද කරේ? කාඩ් එක හැටියට මතක් කරන්නක මොනවද කරේ? දැන් කාඩ් එක නේද එන්නේ. කොහොමද කිව්වේ? ඔන්න අපි මලක් දැකිනකොට අපි මොකද කියන්නේ? මල කියන්නේ බාහිර තියෙන රූපේ නේද? කොහොමද අපි ගත්තේ මම යනු මුලාවින්ගත් වැරදි දෘෂ්ටි කියන්නේ දෙසේ දෘෂ්ටිගත වී වැඳෙන විට ඕ ඊළඟට අවබෝධ වෙන නිසා රූපේ මල නිරුද්ධ වෙනවා නේද? ඉතින් ඊළඟට මල අනිත්‍ය නේද? මල අනිත්‍ය නම් මල පවතින දෙයක් බවට ගැනීම දුකක්. ඉතින් දැන් දුකක් කියලා නිගත්තේ නේද අපි? දැන් දුක කියලා දකින්න තැන අපිට තියනවාද ඒකට සතුටු වීම? දුකයි කියලා දකින්නකොට අපි ඒකට සතුටු වෙනවද? නැහැ. හැබැයි දුකයි කියලා දැක්කොත් අපි දන්නවද කොහොමද මොකක්ද රූපෙට වෙන්නේ කියලා? දැන් අපි අත්තනේ හිතේ වැඩුවා. අපි දැක්කේ මොකද්ද? මේ තියෙන තනිකර දුකක් කියලා. ඇයි ඒ දුකක් වෙන්නේ? ඉතින් අනිත් වෙන මේ දුක. ඔයකින් දැන් ඔබතුමා ළඟ රත්තරන් චේන් එකක් තියෙනවා. ඉතින් ඔබතුමාට ඒක පවත්වන්න බැරිද? ඊයේ තිබිච්ච චේන් බරාඩු වෙනවද? බැංකුවට ගිහලා මේ බැංකුවනේ ඔය තරාදියකට දාලා බලන්නකො බර වෙනස් වෙන්නේ නැහැ. මොකක්ද රූපේ තියෙන දුක? ඈ? අර එතුමාගේ රත්තරන් චේන් එක බලන්නකො. ඈ? ඔය දැන් එතුමගේ රත්තරන් චේන් එකක් තියෙනවා. දැන් අපි මොකද්ද ඔකේ දැන් අභිවදිතිය තියෙනවා නේද ඔකේ අභිනන්දනය කරනවා නේද අපි සතුට වෙනවා. ඔකට සතුට වෙන්නේ නැද්ද අපි? සතුට වෙනවා නේද? ඔබට සතුට වෙන්නේ රත්තරන් චේන් එක දැක්කම සතුට වෙනවා. ඔබතුමාගේ ගුණ කියන්නේ නැද්ද? ගුණ කියනවා නේද? ඔබතුමාගේ බැහැගෙනක් තියෙනවා නේද? ඉතින් එතකොට මොකද වෙන්නේ ඔබතුමාට රූපයක් තියෙනවා නේද? හැබැයි අර මෙතුමේලා කිව්ව විදිහට ඔබතුමාගේ අනිත්‍ය දැක්කොත් අනිත්‍ය කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන්නේ මොකද්ද? දැන් අපිට හැමවතාවෙම කතා කරන්න ගියාම මුලින්ම ළම එන්න වෙනවා. මොකද ඒක හොඳයි. හැමවතාවෙම අලුත් ත්‍රිසක් එක තියන්න නේද? ඉතින් ඒක හොඳයි. එහෙමනම් අනිත්‍ය කියන්නේ මොකද? ඔව් අනිත්‍ය කියන්නේ දැන් අපි නොදන්න එකෙන් අහමු කිස්සරෝ අලුත් පැය කියන්නේ අනිත්‍ය ඔබට මේ දිත නැති අනිත්‍ය කියන්නේ මොකද? නැති වෙනවා. ආ අය තර ඈ ඈ ස්ථිර භාවයක් නැති නිසා අය
තව
කැමැත්තටම පොවතින් නැති නිසා අය තමයි වෙනස් වෙන නිසා තව දැන් අපි කීපයක්ම කිව්ව නේද වෙනස් වෙනවා කිව්වා ස්ථිර භාවයක් නැහැ කිව්වා කැමැත්තටම පොවතින් නැහැ කිව්වා අය නැති වෙනවා කියලා කිව්වා දැන් එහෙනම් ඇත්තටම අනිත්‍ය කියන්නේ මොකක්ද ඔව් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන්නේ කොහොමද අපිට කියලා දීලා තියෙන්නේ මේ පිළිතුරු අහලා නැද්ද මෙහෙම කතාවක් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කි අහලා නැද්ද එකක් මොකක්ද තියෙන්නේ ඒක තමයි අපිට අනිත්‍ය කියලා දෙන හැටි නේද මේ හේතුන් නිසා හටගත් දෙයක් හැබැයි හේතු නිරුද්ධනෝට ඒක නිරුද්ධ වෙනවා. ඉතින් ඒකටයි අපි කියන්නේ අනිත්‍ය කියලා. දැන් එන ඔබතුමාගේ රත්තරන් චේන් එකට ආවොත් ඒක නිට්ටියද අනිත්‍යද? හා? ඇයි ඒ වෙනස් වෙන නිසා නේද? ඔව් දැන් වෙනස් වෙනවා නම් දැන් දවසකට අපිට වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දවසකට නිට්ටියයි නේද? එහෙනම් දවසකට සැපයි. එහෙමනම් බුදුරණන්සේ දේශනා කරන ධර්මයක් නැහැ. ක්ෂණයකට හරි නිත්‍ය නම් යමක් ඒ දේශනා කරන ධර්මයක් නැහැ. ක්ෂණයකටවත් මේ ලෝකේ සබ්බේ සංඛාරා අනිච්චා. නේද? මේ ලෝකේ තියෙන හැම සකස් වීමක් අනිත්‍යයි. එහෙනම් ක්ෂණයකටවත් ඒක නිත්‍යව එහෙනම් මොකක්ද ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ? ඔව්. දැන් හොඳයි ඔබතුමා ළඟ තියෙන රත්තරන් චේන් එක. ඔබතුමාගේ පුතාල ලොකුද පොඩිද? ඔයගේ පොඩි මේක නේද? අපි එයා චූටිම කාලේ ගන්නකො අවුරුද්දේ විතර වයසදී ඔන්න පුතාට ওই චේන් එක දෙනවා. අවුරුද්දේ දැන් වයස. කතා කරන්නත් බැහැ තාම. අවුරුද්දට මාස 8ක් විතර කියන්නකො. දැන් පුතා කියන්නේ මොකක්ද ඒක? එයාට වටිනාකම මොකක්ද? චේන් එක. එයා දන්නවද ඒක රත්තරන් චේන් එකක් කියන්නේ? නෑ නේද? එහෙනම් දැන් ඔබතුමා කොහොමද ඔය රත්තරන් චේන් එක කිව්වේ? ඔබතුමාට කවුරු හරි කියලා දුන්නා නේද? කියලා දුන්න දෙකේ දෙය මතක තියාගත්තා නේද? ඈ? ඔබතුමාගේ වටිනාකමක් කිව් තියනවා කියලා කවුරු දැනගත්තේ? කවුරු හරි ඔබතුමාට කිව්වා ඔය හරි ගණන් කියලා. ඔබතුමා එකක් මතකේ තියාගත්තා නේද? එහෙනම් දැන් ඔබතුමාට ඔය රත්තරන් චේන් එක මතක් වුණේ පරණ මතකයේ තියෙන දෙයක් දලාගෙන ඇවිල්ලා නේද? ඈ? අර පොඩි දරුවන්ට කියන්න පුළුවන්ද? දැනෙන්නේ එහෙනම් අපි විඥාණය දැනගන්නේ මොනවද? මතකයේ තියෙන දේක් තමයි ගලාගෙන ඇවිල්ලා දැනගන්නේ. එහෙනම් විඥාණය මොනවද අපි දැනගන්නේ? අනේ දැන් ඇස් පියා ගන්නකො මේ දවස්වල වැඩිපුර තියෙන දේක් අපි කො රබුටා. දැන් මොනවද දැනගත්තේ? ඔව් රතු පාට හොඳට දිච්ච රබුටන් ගෙඩියක් පේනවා. රූපේ පේනවා නේද? අය ඔව් කටේ කෙල ටිකක් තුරලා තියෙනවා නේද? වේදනාවක් දැනුණා. අය රඹුටන් වල හැඩතල වර්ණ රතු පාටයි නේද? මැද ගෙඩියේ තියෙන සුදු පාටයි ඒවත් දැනගත්ත නේද? හිතට සතුටකුත් තාවනේ. දසුචි එහෙම කිව්වනම් මොන කුල්ලන රඹුටන් කියුව නිසා එනවා කියන නේද? දැන් එහෙනම් අපි රඹුටන් කියනකොට දැනගත්තු මොනවාද? රූප, වේදනා, සංඥා සංකාර ටිකක් තමයි විඥානෙ දැනගත්තේ. දැනගන්නවා කියන්නේ විඥානෙ. එහෙමනම් රූප වේදනා සංඥා සංකාර ටිකක් නම් දැනගත්තේ. රූප කියනවා කොහෙන්ද ආවේ අපිට? ඔව් කවදාවත් රඹුටන් දැකලා නැති කෙනෙකුට මම රඹුටන් කිව්වොත් එයා මොනවද දැනගන්නේ? ඈ? මොකක්ද දැනගන්නේ නේද? එහෙනම් අපි රඹුටන් කියලා දැනගත්තේ මොනවද? ඔව් අපි කලින් මතකයට දාලා තිබිච්ච රූප වේදනා සංඥා සංකාර ටිකක් තමයි ගලාගෙන ආවේ. රූප කියන්නේ ඇහැයි ඇහැට පෙනෙන රූපේ. කනයි කනට ඇහෙන ශබ්දේ. නහයයි නහයට දැනෙන ගඳ සුවඳයි. දිවයි දිවට දැනෙන රසේ. කයයි කයට දැනෙන පොට්ටබ්බේ නේද? වෙන විදිහකට කියවනම් සලආයතන. නේද? ඇහැ රූපේ කියන්නේ සලආයතන. කනයි ශබ්දේ කියන්නේ සලආයතන නේද? එහෙනම් අපි රූප කියලා මොනවද දැනගන්නේ? ඔය හයම දැනගත්ත නේද? ඉතින් දැන් එහෙනම් ඔය රූප ඇහැයි ඇහැට පෙනෙන රූපේ කොහෙද තියෙන්නේ? ඔව් විඥානේ හදලා දෙන දෙයක්. ඉතින් විඥානේ රූප හදන්න මොනවද පාවිච්චි කරන්නේ? දැන් අපි ගයක් හදන්න පාවිච්චි කරනවා ගල්, වැලි, සිමෙන්ති. විඥානේ රූප හදන්න පාවිච්චි කරන්නේ? ඔව් පඨවි ආපෝ තේජෝ වායුව නේද? එහෙනම් විඥානේ පඨවි ආපෝ තේජෝ වායුව වලින් තමයි රූපේ හදලා දෙන්නේ. එහෙනම් රඹුටක් කිව්වහම මේ රඹුටක් කොහෙද තියෙන්නේ? රඹුටක් කොහෙද තියෙන්නේ? ඇහැයි ඇහැට පෙනෙන රූපේ. කනයි කනට ඇහෙන ශබ්දේ. නහයයි නහයට දැනෙන ගඳ සුවඳේ. රූප කොහෙද දැනගත්තේ? විඥානේ නේද? ඉතින් විඥානේ දැනගන්න මොනවද? රූප වේදනා සංඥා සංකාර ටිකක්. එහෙමනම් නාම රූප ටිකක් තමයි විඥාන වෙන්නේ නේද? එහෙමනම් ඔය රඹුටක් කොහෙද තියෙන්නේ? පවතින රඹුටමක් නෙවෙයි නේද? මොකද්ද විඥානේ? අදලද නමුලාවක් මායාවක් නේද? විඥානේ මායාවක්. ඒකනේ විඥානේට කියන්නේ අපි රූප නැති තැන රූප හදලා දෙනවා. වේදනා නැති තැන වේදනා හදලා දෙනවා. සංඥා නැති තැන සංඥා හදලා දෙනවා. සංස්කාර නැති තැන සංස්කාර හදලා. ඒ ටික තමයි විඥානේ දැනගන්නේ. එහෙනම් රඹුටක් කොහෙද තියෙන්නේ? ඔව් රඹුටක් තියෙන්නේ විඥානේ හදලා දීපු දෙයක් නේද? එහෙනම් චේනේ කොහෙද තියෙන්නේ? ඔව් විඥානේ හදලා දෙන දෙයක් නිසා බාහිරේ තියෙන එකක් නෙවෙයි. ඉතින් එහෙමනම් අපිට හිතෙන්නේ එක කොහෙද තියෙන්නේ? අපිට හිතෙන චේන් එක කොහෙද තියෙනවා කියලාද? ඔව් අර ගෙදර තියෙන්නේ නේද? අර මේක ලාච්චිය තියෙන්නේ. ඉතින් අපිට හිතෙන්නේ පාළුවේ තියෙනවා කියලා. හැබැයි අත්තර මේක තියෙන්නේ කොහෙද? ඉතින් එහෙ ඇතින්නේ බාහිරෙදි තියෙන්නේ. හරි අපේ හිත ළඟනේ. හවදායි දැන් මෙතුමලා ගෙදරට යනවා හොරේ. කවුද කැමති? අසෝක මහත්තය බලන්න. බයිසිකල් එක ගන්න එතුමාලා ගෙදරට යන්න. ගිහිල්ලා වන්න එතුමා කියන එතුමාගේ චේන් එක තියෙන එතුමාගේ විඥානේ. ඔබතුමාට බැරිද අර මේසෙ තියෙන චේන් එක ගන්න? ඈ? ඉතින් එතුමාගේ විඥානේ දැරද ගන්න මේසෙත් ගන්න. ඈ? මේසෙ රාජ්‍යය තියෙන්නේ. මොකද කියන්නේ? දැන් කවුද මෙතන නීතිඥ වාර්තාවක් ඉන්නව නේද? කවුද? බලන්න කියන්නේ මොකද්ද විද්‍යානුකූලව කරන්න මෙතන? මාකල මාත්‍යාවේ අපතවා ඉන්නන්නේ කියන්නකො මේ නීත්‍යානුකූලද මොකද්ද ඔබතුමා ගන්න බියවද? මේක తిරන්න කොහොමද ඉස්සන්නේ? මේ විඥානයේ චේන් එක හැදෙන්නේ. ඒ වුණාට ඉතින් ලාජ්ජේ තියෙන එක ගත්තොත් එයා එහෙනම් ඈ නතුන් දෙය ගත්ත කියලා අහු වෙනවද? නෑ නේද? ඇත්තටම මොකද්ද මේක ප්‍රශ්නේ?
දැන් මේක තියෙන්නේ කොහේද? වතුර වීදුරුව බාහිරේ නේද?
බාහිරේ පවතින දැන් ඉතින් දැන් මේකට වීදුරුව කියලා නම් දුන්නේ කවුද? අපිමයි නේද? වතුර කියලා නම් දුන්නේ අපිමයි නේද? ඉතින් එහෙනම් මේකේ අපිම නම් දීපු අපිම කලින් දැනගත්ත දෙයක් නෙමේ දැනගන්නේ. ඉතින් එහෙනම් මේක තියෙන්නේ කොහෙද? වතුර විතර තියෙන්නේ කොහෙද? බාහිරේද
ඇතුළේද?
ඈ? බාහිරේ.
හොඳයි.
මේක තියෙන්නේ බාහිරේ නම් එහෙනම් වීදුරුවක් තියෙනවා වතුරක් තියෙනවා ඒවා නිත්‍යයි නේද? එහෙනම් අපිට අනිත්‍යය කියන්න පුළුවන්ද? දැන් හොඳයි. කවදාවත් වතුර දැකලත් නැති වීදුරුවක් දැකලත් නැති කෙනෙකුෙන් අපි අහුවත් තියාමද කියන්නේ? එයාට කියන්න දෙයක් නැහැ නේද? එක්කෝ එයා කියයි එයා දන්න දෙයක් වගේ කියලා නේද? එයා අයිස්ක්‍රීම් දන්නවනේ අයිස්ක්‍රීම් එකක් වගේ එකක් කියලා කියයි නේද? ඉතින් එහෙනම් ඇත්තටම මේ මොකක්ද මේ? ඔව්. ඉතින් බාහිරේ මොනවද තියෙන්නේ එතකොට? ඈ? බාහිරේ මොනවද තියෙන්නේ? දැන් අපි මෙහෙම කියමුකෝ කතාවක්. ඔන්න අපි අපේ කරණවත් එක අධිගය නේද? අත් එක දිගෑරලා මුළු විශ්වයම අල්ලලා ඇහෙන් ඇතුල් කරන්නද? පුළන්ද?
පුළන් විදියට කරන්න.
ඔව් පුළන් විදියට කරන්න. අනේ ඇතුම කරන්න යන්නේ මුළු විශ්වයම අල්ලලා. දැන් ඔක්කොම අහු වෙලා ඇතුමට. සූර්යා හරි ග්‍රහලෝක ඔක්කොම. දැන් ඇහැට ඇතුල් කරගන්නවා. දැන් ඇතුමගේ ලෝකෙ කොහෙද තියෙන්නේ දැන්? ඇතුළ තියෙන නේද? ඈ හැබැයි වුණාට එතුමාට තාම පේන්නේ බාහිරේ වගේ. ඒ වුණාට තියෙන්නේ ඇතුළ නේද? ඉතින් ඔන්න ඔය වගේ තැනක් දකින්න. එහෙනම් අපිට මේ බාහිරයක් වගේ පෙවුනට ඇත්තට මේක බාහිරයක් නෙවෙයි. මේක තමයි පේන හැටි. මේක තමයි පේන හැටි. ඉතින් දැන් රහතන් වහන්සේ දන්නවා කොහොම පෙවුනට ඔය නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා දන්නවා. හැබැයි අපි ඒක දන්නේ නැහැ. අපිට හිතෙනවා එළියේ යෝග තියෙන්නේ කියලා හිතෙනවා. දැන් අපි පුංචි උදාහරණයක් ගමුකෝ. ඔන්න අපි කණ්ණාඩියක් ඉස්සරහට යන. තනියම ගිහිල්ලා බෑ. බල්ලෙකුත් එක්ක යන්න ඕන. ඉතින් ගියාම මොකද කරන්නේ? බල්ලා අපිට කලින් පුරන්ඩ ගන්නවා නේද? කාටද යරුලන්නේ? එළියේ ඉන්න බල්ලට. අපි පුරනවාද? නැහැ. ඇයි ඒ? අපි දන්නවා ඔය එළිය වගේ පුරුණට ඉන්නේ මෙහෙ කියලා. බල්ලට ඒ අවබෝධය නැහැ. බල්ලා හිතන්නේ එළියමයි ඉන්නේ කියලා. ඉතින් එයා මොකද කරන්නේ? ඇලෙනවා, ගැටෙනවා, මොනවා වෙනවා. ලෝභ දේශ මොහ හැදෙනවා. අපිට ලෝභ දේශ මොහ හැදෙනවද? නැහැ. අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මොනවා වෙන්නෙත් නැහැ. ඇයි? අපිට අවබෝධයක් තියෙනවා. ඔහොම පෙවුනට ඔබ බාහිරේ තියෙන එකක් නෙමෙයි මේ වැඩක් කියලා නේද? ඉතින් බල්ලට ඒ අවබෝධය නැති නිසා එයා මොකද කරන්නේ? ඇලෙනවා, ගැටෙනවා, මොනවා වෙනවා. දැන් එහෙනම් බල්ලට තියෙන්නේ මොලාව, අපිට තියෙන්නේ අවබෝධය නේද? දැන් බලමු ওই ටිකම දාලා රහතන් වහන්සේටයි අපිටයි. ඉතින් රහතන් වහන්සේ රූප වලට ඇලෙනවද ගැටෙනවද මොලා වෙනවද? නැහැ. හැබැයි අපි රූප වලට ඇලෙනවා ගැටෙනවා මොලා වෙනවා. දෙන්නට එක විදිහට පේන්නේ. හැබැයි රහතන් වහන්සේ දන්නවා කොහොමද තුනට ඔක බාහිරේ තියෙන දෙයක් නෙමෙයි නාම රූපට ඒක හදලා විඥාණයෙන් දැනගන්න එකක් ඕක කියලා. දැන් එතකොට තේරෙනවද එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා? ඔව්. මේක තමයි දුක. ඇයි? දෙවියන්ට, මිනිස්සුන්ට, බ්‍රහ්මයන්ට, තිරිසන් සත්තුන්ට, නිර සත්තුන්ට ඔක්කොටම පේන්නේ මෙහෙම තමයි. බාහිරේ තියෙනවා වගේ තමයි පේන්නේ. නමුත් ඔබ සිද්ධ වෙන්නේ විඥානය. විඥානයේ සිදුවීමක් පේන්නේ එළිය වගේ. කරන්න දෙයක් නැහැ. පේන හැටි තිත් බාර ගන්න වෙනවා අපි නේද? හැබැයි පේන හැටි බාර ගත්තොත් අපි ඇලිලා ගැටිලා මොලාලා සසර යනවා. හැබැයි පේන හැටි බාර ගන්න නැතුව ඇත්ත දැක්කොත් යථා භූතම් පජානාති කියන්නේ ඔන්න ඔක ඇත්ත ඇති හැටියේ දැනගත්තොත් මොකද වෙන්නේ? යාට රූපේ හටගන්න හැටි නිරුද්ධ වෙන හැටි. කොහොමද රූපේ හටගන්නේ? කොහොමද රූපේ නිරුද්ධ වෙන්නේ? බලමු කොහොමද හටගන්නේ, කොහොමද නිරුද්ධ වෙන්නේ කියලා. දැන් අපි ඇහෙන් රූපයක් දකින්න තැනම මොකද වෙන්නේ? දැන් මේ මල දකින්නකොට අපිට මොකද හිතෙන්නේ? මලක් තියෙනවා කියලා. දැන් හොඳයි, මං අහන්න ප්‍රශ්නයක්. හොඳයි, අපිට මේ මල දකින්න වෙලාවේ රූප බලන කැමැත්තක් නැත්තම් මල පෙනේද නැහැ? රූප බලන කැමැත්තක් නැති වෙලාවක් කියන්නේ කොයි වෙලාවද කියලා? නිින්ද ගිය වෙලාවේ රූප බලන කැමැත්ත තියෙනවද? නැහැ නේද? හොඳයි, ඇස් ඇරගෙන නිදාගන්න බැරිද? පුළුවන්. ඒ වෙලාවට මල පෙනේද? නැහැ නේද? හොඳයි, අපි කාමච්ඡන්දයේ දුරතර වෙලාවක් තියෙනවා සමත සමාධියක් තුළ. ඒ වෙලාවේ මල පෙනේද? එහෙම නැත්නම් සත්‍යයක් හරි ඇහෙයිද? ඒත් නැහැ නේද? එහෙනම් අපිට කාමච්ඡන්දයේ තිබුණොත් තමයි රූප පේන්නේ නේද? එහෙනම් අපි රූප බලන්න කැමැත්තක් තිබිච්ච නිසා නේද බලන්නේ? පැහැදිලිද? හොඳයි, අපි රූප බලන්න කැමැත්තක් නැත්තම් මල පෙනෙන්නේ නැහැ. දැන් අපිට කැමැත්ත නැති කරගන්න වෙන ක්‍රමයක් නැද්ද? නෑ, මම ওই මල බලන්නේ නැහැ කියන එක ඇරෙන්න වෙන ක්‍රමයක් නැද්ද රූප බලන්න කැමැත්ත නැති කරගන්න? හොඳයි අපි ඔකේ ඇත්ත ඇති හැටියෙන් දැක්කොත් ඔය මල කියන්නේ බාහිරේ තියෙන එකක් නෙවෙයි නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගන්න එකක් නේද කියලා අපි දැක්කොත් මොකද වෙන්නේ ඔව් බාහිරේ තියෙනවා නෙවෙයි කියලා අපිට අවබෝධ වෙනවා නේද එහෙනම් ඉතින් අපි එළියේ තියෙන එකක් දකින්න කැමති වෙයිද මේ ඇතුළෙම වැඩක් කියලා හොඳට තේරෙනවා නම් අපි බාහිරේ තියෙන දේක් දකින්න කැමති වෙයිද කැමති වෙන්නේ නැහැ නේද ඉතින් කැමති වෙන්නේ නැද්ද අපිට දැන් හිතෙන්නේ බාහිරේ තියෙන දෙයක් කියලා ඒකනේ අපි කැමැත්තෙන් බලන්නේ අපි ඇත්ත දැනගත්තොත් ඔය විඥානයේ මායාවකින් හදලා දෙන බොරුවක් මුලාවක් එයා රූප නැති තැන රූප හදලා පෙන්න ඒ වෙනුවට පරණ ආශ්‍රවයකින් කියලා පෙන්නන්නේ දැන් තියෙන එකක් නෙමෙයි කලින් හදගෙන රූපෙච්චක් ඔය පෙන්නේ ඒ ටික අපි දන්නවනම් අපි ඔය රූපෙට කැමති වෙයිද බලන්න කැමති වෙන්නේ නැහැ නේද එහෙනම් සතුට වෙයිද එතන අපි සතුටු අපිට තේරෙනවා ඔක අනිත්‍යද නොපෝතන දෙයක් ඔය පේනවා තියනවා වගේ පේන්නේ කියලා දැක්කොත් අපි නොපෝතන දෙයක් තියනවා කියලා ගන්න එක දුකද සැපද දුකයි නේද ඉතින් අපිට අද දුකයි කියලා තේරෙනවා නම් මේ තියෙන දුක කියලා තේරෙනවා නම් අපි සතුටු වෙයිද දෙතෙන්ද දුකක් කියලා තේරෙනවා නම් සතුටු වෙයිද සතුටු වෙන්නේ නැහැ එහෙනම් අපි රූපයක් හටගන්නේ දෙතෙන් හටගන්නේ එහෙනම් රූපේ හටගන්නේ ඇයි සතුට වෙන තැන නේද අපි ඒක දුක දකින්න නැති තැනමයි අපි ඒකට සතුට වෙන්නේ. ඉතින් ඇයි අපි දුක දකින්න නැත්තේ? අපි හිතනවා ඒක නිත්‍යයි කියලා නේද? රූපේ කියන්නේ නිත්‍යයි. බාහිරේ තියෙන දෙයක් මේ ඇහත් තියෙනවා බාහිරේ රූපයක් තියෙනවා මේ ඇහි මේ රූපේ දැකලා දැනගත්තේ කවුද? මම කියලා අපි ගන්නවා. ඉතින් මම කියන්නේ කවුද? මම කියන්නේ කවුද? මම කියන්නේ අලුත් අයිතින් කතා කරලා ඔයා වෙනුවෙන් තමයි අපි මේ නැවත නැවත මේවා කියන්නේ පරණ අයට දැන් මේක සන්තෝෂ ක්‍රියාවක් වෙලා තියෙන්නේ නේද? නමුත් ඉතින් ඒ අය කතා කරන්න ඕනේ නැත්නම් අපිට කොටසක් දාලා යන්න බෑ. ඉතින් මම කියන්නේ අපි වැරදි දෘෂ්ටියක් නේද? වැරදි දෘෂ්ටියක්. දෘෂ්ටියක් කියන්නේ වැරදි විදිහටම දැකපු දෙයක් නේද? ඉතින් එහෙනම් මම කියලා කෙනෙක් ඇත්තටම ඉන්නව නෙවෙයි. මේක වැරදි දෘෂ්ටියක්. ඉතින් මම ඉන්නකොට මොකද වෙන්නේ? මේ ඉන්නේ කවුද? මම. මේ ඉන්නේ ඔබ නේද? ඉතින් තමා බාහිර කියලා පැනවෙයිද මම කියලා කෙනෙක් නැත්තම්? ඔව් මම නැත්තම් ඔබ නැහැ. ඉතින් එහෙනම් තමා බාහිර අභ්‍යන්තර බාහිර කියලා පැනවීමක් තියෙන්නේ මම ඉන්නකොට. එහෙනම් අපි මේ බාහිරේ දේවල් හොයන්න යනකොට බාහිරේ දේවල් තියෙනව මොනවද තියෙන්නේ කියලා හෙව්වට ඇත්තටම බාහිරයක් පැනවෙන්නේ කොතනකද? මම කෙනෙක් ඉන්න තැන. ඉතින් මම කියන්නේ වැරදි විදිහට ගත්ත දෘෂ්ටියක්. එහෙනම් මේ බාහිරයක් තියෙනවනේ මේ හිතේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඉතින් ඕක තමයි අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මනුස්ස ලෝකේ කියලා මේ කියන්නේ මොකද්ද? නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන තැනක. දිව්‍ය ලෝකේ කියන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන තැනක් නේද? ඔබතුමා කියුවාගේ ගන්ධර්වය කියන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන තැනක්. නිරේ කියන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන තැනක්. ඉතින් හැබැයි ඒ හැම කෙනෙකුටම පේන්නේ බාහිරයක් තියෙනවා වගේ තමයි. දැන් අපි අල්ලලා බැලුවොත් මේ කණුවෙම අහුවෙනවනේ අපිට නේද? ඉතින් ඒ අහුවෙලා දැනගන්නේ කොහෙන්ද? විඥානේ දැනගන්නේ. එහෙනම් අර විඥානේ මායාවෙන්ම තමයි හැම දෙයක්ම දැනගන්නේ. ඉතින් ওই බාහිරේ තියෙන දේවල් හරි අභ්‍යන්තරයේ තියෙන දේවල් හරි මොනවා හරි දැනගන්නේ විඥානේ. ඉතින් ඒ විඥානේ මායාවෙන් තමයි අපිට ওই ටික හදලා පෙන්වන්නේ. එහෙනම් බාහිරයක් අභ්‍යන්තරයක් තියෙනව නෙවෙයි. මේ විඥානේ මායාවෙන්ම හදලා පෙන්වන එකක් නේද? එහෙනම් අපි දැන් ඇත්ත කතාව දන්නවනම් මේ තියෙන විඥානේ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර ටිකක් මයි. එහෙනම් ඒකට අභ්‍යන්තරයක් බාහිරයක් නැහැ. මම කියලා කෙනෙක් ඉන්නකොට තමයි අභ්‍යන්තරයක් බාහිරයක් පැනවෙන්නේ කියලා දැක්කොත් අපි බාහිරේ තියෙන දේවල් වලට සතුටු වෙයිද? සතුටු වෙන්නේ නැහැ නේද? දැන් සතුටු වෙන්නේ නැත්නම් අපිට තේරෙනවද ඒක නොපෝතන දෙයක් කියලා? ස්පර්ශයක් වෙයිද? ඒක නොපෝතන දෙයක් කියලා අපිට හිතනොත් ස්පර්ශයක් අපි දැන් හිතන්නේ ස්පර්ශයක් වෙනවා කියනොත් දැන් කකුල රිදෙනවා අපිට. ඇයි කකුල රිදෙන්නේ? අපිට තියෙනවා විඥාණයෙන් දැනගන්නවා, කය තියෙනවා, කයට දැනෙන පොට්ටබ්බයක් තියෙනවා කියලා. හොඳයි, අපිට කයක් තියෙනවා කියලවත් පොට්ටබ්බයක් තියෙනවා කියලා විඥාණයෙන් දැනගන්න නැත්තම් ස්පර්ශයක් වෙයිද? වෙදෙයිද? හදලා කල්පනා කරලා කියන්නේ. වෙදෙන්නේ නැහැ නේද? එහෙනම් කකුල රිදෙන්න අවශ්‍යතාවය මොනවද? කයක්වත් තියෙන්න ඕන, කයට දැනෙන පොට්ටබ්බේ තියෙන රූප තියෙන්න ඕනේ නේද? එහෙනම් රූප නැත්තම් ස්පර්ශයක් වෙයිද? වෙන්නේ නැහැ නේද? එහෙනම් රූපේ පවතින්නේ ඇයි? රූපේ බලන්න තිබිච්ච කැමැත්ත නිසා නේද? රූපේ තිබිච්ච කැමැත්ත නිසා. එහෙනම් අපි එතන සතුට වෙන නිසා නේද රූපේ පවතින්නේ? සතුට වෙන්නේ නැත්නම් රූප පවතින්නේ නැහැ නේද? එහෙනම් ඔන්න බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා මේ රූපේ හට ගැනීම කියන්නේ. රූපයක් අපිට හම් වෙනවා කියන්නේ මොකද? අපි ඒකේ සතුට වෙනවලු. ඉතින් සතුට වෙනකොට මොකද වෙන්නේ අපිට? සතුට වෙන තැන මොකද වෙන්නේ? කල්පනා කරලා ගියා. ඈ? හදේ දැන් අනිත් පැත්තෙන් දකින්නක ඔන්න දැන් දුක දකින්නවා. මේ තියෙන මේවා අනිත්‍යයි. අනිත්‍ය නම් මේ තියෙන දුක කියලා දකින්නවා. දැකගම මොකද වෙන්නේ? අපිට. ඈ? හිතන්න හිතන්න ඕනේ කියලා. දැන් අපි දුක අප්පණිතේ වඩනවනේ කාඩ් එකේ හැටියට. ඉතින් වඩනකොට අපි හිතනවා මේ තියෙන්නේ තනිකර දුකක්. මේ ඇහත් අනිත්‍යයි, ඇහට පෙන රූපත් අනිත්‍යයි. ඇහෙන් රූප දැකලා දැනගන්න මම කියලාවත් කෙනෙක් නැහැ. මේක මම කියන්නේ වැරදි විදිහට ගත්ත දෘෂ්ටියක්. සංහාව වැදෙනකන් ඔහොම තියෙන බව පේනවා. ඇත්ත ඇති හැටියෙන් දකින්නකොට තියෙනවා මේ තියෙන නාම රූප ඥාන ප්‍රයාකාරීත්‍ය. එතකොට අපිට ඇහැයි රූපේ තියෙනවද? ඒ විදිහට දකින්නකොට ඇහැයි රූපේ තියෙනවද? ඇහැයි රූපේ නැහැ. ඇහැයි රූපේ නැත්නම් ස්පර්ශ වෙයිද? ඇයි ස්පර්ශ වෙන්නේ නැත්තේ? එතන සලආයතනය නැහැ නේද? ඒ කියන්නේ රූප නැහැ එතන. එහෙනම් රූප පවතින්නේ සතුට වෙන නිසාද දුක් වෙන නිසාද? සතුට වෙන නිසා. ඉතින් එහෙනම් ඔන්න අපි රූපයක් දකිනකොටම ඒකේ සතුට වීම තුළ මොකද වෙන්නේ? රූපේ හට ගන්නවා නේද? රූපයක් පවතිනවා. රූපයක් ඇති වෙනවා. ඊළඟට අපි ಗುಣ කියනවා. ಗುಣ කියන්නේ මොනවද? අපි රූපේ දැන් අර මල දැක්කා. ඉතින් මේ මල දැක්කහම මොකද වෙන්නේ අපිට? සතුටේ. සතුටේ කියන්නේ ඒක නිත්‍යයි කියලා ගන්නවා. ආයේ මලක් තියෙනවා, මෙහි ඇහක් තියෙනවා. ඉතින් මේ ගත්තකම මොකද වෙන්නේ? දැන් රූපයක් තියෙනවනේ. රූපේ කියලා කියන්නේ මොනවද? ඇහැයි මලයි. ඉතින් ඇහැකුත් තියෙනවා, මලකුත් තියෙනවා කියලා විඥාණයෙන් දැනගත්තොත් මොකද වෙන්නේ? එකතීමක් වෙනවා. ඇහැයි මලයි විඥාණය එකතු වෙනවා නේද? ස්පර්ශයක් වෙනවා. ස්පර්ශයක් වුණොත් විඳිනවා නේද? විඳිනවා. විඳිනවා කියන්නේ ඒක ඔන්න සැපයි, ඒ මල හරි සැපයි මට කියලා හිතනවා. ඊට පස්සේ ඒක අඳුර ගන්නවා නේද? හරි ලස්සනයි. එහෙම නැත්නම් සුවඳයි. ඊළඟට හරි සතුටුයි කියලා ඔන්න එන මොනවාද වෙන්නේ? වේදනා සංඥා සංකාර හැදෙනවා. ඉතින් අර සතුටු වෙන තැන රූප හැදෙනවා. ಗುಣ කියන තැන මොකද වෙන්නේ? ඒ රූපේ ಗುಣ තමයි අපි දැන් කියන්නේ. ඒවා සැපයි, ලස්සනයි, සතුටුයි කියලා අර රූපේ ಗುಣ කියනවා නේද? අභිවදති කියන්නේ ඒක ඉස්සරවම කරන්නේ අභිනන්දනය කරනවා. ඊළඟට අභිවදති ඒකේ ಗುಣ කියනවා. ඊළඟට මොකද වෙන්නේ? දැන් රූප නිසා වේදනා සංඥා සංකාර වුණා. දැන් ඊට පස්සේ මොනවද වෙන්නේ? ඒ ටික විඥානේ දැනගන්න. ඉතින් විඥානේ දැනගන්නවා කියන්නේ මොකද්ද? මදුපීඩක සූත්‍රය කල්පනා කරලා බලන්න මොකද්ද තියෙන්නේ? ඇසක් රූපයක් නිසා මොකද වෙන්නේ? චක්කු විඥානේ අට ගන්නවා. මේ තිදෙනාගේ එක්වීමට කියනවා ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනා, වේදනාව නිසා සංඥා, සංඥා නිසා සංස්කාර. සංස්කාර කරනකොට මොකද වෙන්නේ? ප්‍රපංච වෙනවා නේද? ප්‍රපංච වෙනවා කියන්නේ මතකයට යනවා. ඉතින් ඒක බැහැ ගන්නවා කියන්නේ ඒකයි නේද? ඒක බැහැ ගන්නවා. ඉතින් ඒ බැහැ ගන්නවා කියන්නේ විඥාන වෙන තැන. ඉතින් විඥාන උනොත් මොකද වෙන්නේ? ආය නාම රූප ටිකක් හැදෙනවා නේද? එහෙනම් අපිට බේරෙන්න පුළුවන් දෙතනින්. දැන් එහෙනම් රූපේ හටගත්තේ කොහොමද? ඒකේ සතුට වුණා, ಗುಣ කිව්වා, බැහැ ගත්තා. පැහැදිලිද? අන්න හොඳ ප්‍රශ්නයක්. දැන් පෛත්‍ර මහත්යානෝ ප්‍රශ්නයේ ප්‍රශ්න දෙකක් තියෙනවා. රූපයක් දැන් දුක් වේදනාව තියෙන රූපයක් කොහොමද හටගන්නේ? දැන් ඔන්න අපේ ගහේ අඹ හැදිලා තියෙන ඉස්රෝම හැදිච්ච අඹ ගෙඩිය. පණෝ කාල නරක් වෙලා. දැන් මොකද අඹ ගෙඩිය දකින්නට හිතෙන්නේ? දුක් වේදනාවක් තියෙනවා. දැන් අපි ඔකට සතුට වෙනවද? අපේ ගහ පළවෙනි අඹ ගෙඩිය නරක් කළා සතුට වෙනවද? නෑ නේද? ඈ සතුට වෙනවද නැද්ද? ඈ සතුට වෙනවද? ඈ ඔහොම කරන මාත්‍ය දින පණුව නැකා තිබුණා සතුට වෙනවලු. එහෙනම් දැන් අපි සතුට වෙන්නේ නැත්නම් දුක් වෙන්නේ නැත්නම් ඇයි? අපි එතනම කරන වැඩක් බලන්න හොඳට බලන්න සංසන්දනය කරන හොඳ ඉදිච්ච පැණි බීරණ රතු පාට වෙච්ච අඹ ගෙඩියක් තියෙනවා. අනේ මේ වගේ නෑනේ මේක. ඒකට නෙමෙයි අපි දුක් වෙන්නේ. එහෙනම් අපි දුක් වෙන්නේ අප්‍රියමනාප රූපෙට නේද? එහෙනම් ප්‍රියමනාප රූපෙ එතන තියාගෙන සංසන්දනය කළා නෙමෙයි දුක් වෙන්නේ අපි. ප්‍රියමනාප රූපයක් තියෙනවා අපේ හිතේ. ඒක විදිහට මේක නෑ කියලායි දුක් වෙන්නේ. එහෙනම් අපි එතනත් සතුට වෙනවා නේද? ඉතින් ඇත්තටම දුක තියෙන තැනත් අපි ලෝකෙ හැටියට දුක් වෙන තැනත් අපි සතුට වෙනවා. ඒකයි අර මුලින්ම කිව්වේ නේද? උපේක්ෂාව කිව්වත් උපේක්ෂා නෙමෙයි ඒක පැත්තටම කියන්නේ සැප කිව්වත් දුක කිව්වත් අදුක්කම සුඛ කිව්වත් එකම ස්පර්ශයක් නිසා වෙන්නේ. ඉතින් ඒ ස්පර්ශ වෙන්නේ ඇයි? ස්පර්ශ වෙන්නේ සතුට වෙන තැන. ඉතින් ඒනම් ස්පර්ශයක් වුණොත් විඳීමක් වෙනවාමයි. ඉතින් ඒ විඳීම එක්ක සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, සපක් වන දුකක් නොවන වෙන්න පුළුවන්. හැබැයි දැන් සපක් වන දුකක් වෙන එක ඊළඟ මොහොතේ සපක් වෙන්න පුළුවන්, ඊළඟ මොහොතේ දුක. ඒවා ඔක්කොම පෙරලෙනවා නේද? සැපේ පටිභාගය තමයි දුක, දුකේ පටිභාගය තමයි සැප. පටිභාගය කියන්නේ ඉතින් අපි පොල් ගෙඩියක් හැදෙන් ගත්තොත් ඒක බෙදපුවාම එක භාගයක් වෙනවා නේද? අනිත් භාගය ඒකෙම අනිත් පැත්ත. ඉතින් එහෙනම් ඒක දෙකක් නෙමෙයි එකම ගෙඩියේ පැති දෙකක් විතරයි. ඉතින් එහෙනම් මේ එකම ස්පර්ශයක් නිසා වෙන විදීමල් විදීම් දෙපැත්තක් තමයි සපදුක කියලා කියන්නේ. ඉතින් ඒ දෙකට මැද තියෙන එකට තමයි සපත් නොවන දුකත් නොවන කියලා කියන්නේ. එහෙනම් අපි ලෝකෙ තුල ඉන්නකොට අපි සතුට උනත්, ඒ කියන්නේ අපිට දුක්වේ දුකක් උනත් සපක් උනත් ඒ හැමතැනකදීම අපි කරන්නේ මොකද? සතුට වෙන එක. ඒ හැමතැනකදීම අපි කරන්නේ සතුට වෙන එක. ඉතින් සතුට වෙනක නිසා තමයි අපිට ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. සතුට වෙන්නේ නැත්තම් අපි ඒක දුක දැක්කොත් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් දුක දකින්න බැරි වෙච්ච නිසා තමයි අපිට ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. ස්පර්ශයක් සිද්ධ වෙනවා කියන්නේ රූප හම්බ වෙනවා කියන රූප කියලා කියන්නේ ඇහැයි ඇහැට පේන රූපේ. ස්පර්ශය කියන්නේ විඥාණය දැනගන්නවා, ඇහක් තියෙනවා ඇහැට පේන රූපයක් තියෙනවා කියලා. ඉතින් සතුට වෙන තැන මොකද වෙන්නේ? රූපයක් හැදෙනවා. ಗುಣ කියන්නේ මොනවද? ඒ රූපේ තමයි අපි ಗುಣ කියන්නේ. අර බාහිර තියෙන රූපේ තමයි මට සැප තියෙන්නේ, ලස්සන. ඒක නිසා තමයි මට සතුටක් එන්නේ. ඉතින් බාහිර රූපේ. ඉතින් ඇත්තට මේක බාහිරේ තියෙන එකක් නෙවෙයි. මේ නාම රූප වලින් හදලා විඥානේ දැනගන්න එකක් විතරයි. ඉතින් එහෙම රූප වේදනා සංඥා සංකාර වෙනකොට මොකද වෙන්නේ? ඒක ප්‍රපංච වෙනවා. අපි ඒකේ බැහැ ගන්නවා. ඒ නිසා නැවත ආශ්‍රව හැටියට ගලාගෙන එනවා. එහෙනම් දැන් රූපේ හටගන්න හැටි අපි දන්නවා නේද? කොහොමද රූපේ හටගන්නේ? අපි ඒකේ සතුට වෙනවා, ಗುಣ තියනවා, බැහැ ගන්නවා. ඒ කියන්නේ අභිනන්දති, අභිවදති, අධ්‍යෝසාය චිත්තති. එහෙනම් අපිට උතනම හදාගත්තා කියන්නේ ඒක. එහෙනම් රූපේ නිරුද්ධ වෙන්නේ කොහොමද? රූපේ හටගන්න සතුට වෙන නිසා නම්, ಗುಣ කියන නිසා නම්, ඒකේ බැහැ ගන්න නිසා නම් රූපේ නිරුද්ධ වෙන්නේ. නාභිවදති, නාභිනන්දති, නාභිවදති, නාජ්‍යෝසාය චිත්තති. ඉතින් නාභිනන්දති කියන අභිනන්දනය කරන්න එපාලු. කොහොමද අභිනන්දනය කරන්න එපා නම් අපි මොකද්ද හිතන්නේ රූපේ හම් වෙන තැන? මේ තියෙන දුක කියලා දකින්න. මේ තියෙන දුක කියලා දකින්න මොකද්ද දුක එතන තියෙන? ඈ? ඔව්. අනිත්‍යයි ඒක නේද? අනිත්‍ය කියන්නේ? ඈ? ආ නැති වෙනවා නේද? ඉතින් එතකොට තමයි මේ නැති වෙනවා නම් ඒ තිබිච්ච වෙලාවේ ඒක නිත්‍යයිද? ඔව් නැති වෙන්න කල් යනවනේ. දැන් ඔබට මේවා රත්තරන් චේන් එකක් තියෙන පරම්පරාව කීයක් විතර තියෙන්නේ ඉස්සරහට? ඈ? සිය ගණක් තියෙන්නේ නේද? රත්තරන් නැති වෙන්නේ නැහැ. එහෙනම් ඒ කාලය ඇතුළත ඒක නිත්‍යයි. එහෙනම් සතුට වෙනවා නේද? අයෙ ඉන්නපාය දෙන්න. අනිත්‍යය කියන්නේ විපරිණාම වෙන නිසාවත්, වෙනස් වෙන නිසාවත්, නැති වෙන නිසාවත් නෙමෙයි. අනිත්‍ය කියන්නේ ඇයි? එහෙම එක පේන හේතුවක් නිසා ඒ හේතුව නැති වෙනකොට ඒක නිරුද්ධ වෙනවා. අපි නිවැරදි උදාහරණයක් නේ ටිකක් වැරදි නමුත් උදාහරණයක් ගමුකෝ ඔන්න දැන් අපිට අපේ මෙතුමිය අපේ දැස් මහත්මිය කියනවා මේ සැරේ පොසොන් වැඩසටහන තියෙන්නේ විසුල විසුල 1000 කියලා. ඉතින් එතුමේ පාර අපිට ලියලා එවනවා. කොහොමද පාර ඔන්න එතුමේ ආවන්නේ මෙතන බලන්න. ඉතින් එතුමේ මෙතන බලන්න එනකොට අර පැත්තේ දේ දුන්නක් පායලා තිබුණා. ඉතින් එතුමිය කියනවා ඔන්න යන්න එතකොට හයිවේ එක හම්බෙයි. දේ දුන්න පැත්ත නෙවෙයි අනිත් පැත්තට හැරෙන්න. හැරිලා යනකොට දෙවනි පාර කියලා ඔන්න දැන් අපිට ඊමේල් එකක් ගහනවා. ඊමේල් එකක් කියවනවා. කොහොමද? දේ දුන්න පැත්තට යන්න එපා අනිත් පැත්තට එන්න. ඔන්න එතන තියෙනවා විසුල නිදහස කියලා. ඉතින් අපිට දැන් හොයාගන්න පුළුවන් දෙයක්. ඈ? ඇයි? අහ්. දේ දුන්න කියන්නේ ඇයි නැත්ද ඉතින්? ඔව් ඒක අනිත්‍ය දෙයක් නේද? ඇයි ඒක අනිත්‍යයි කියන්නේ? ඔව් දේ දුන්නම් පවතින හේතුවක් තියෙනවා. ඒක මොනවද හේතුව? ඉර තියෙන්න ඕනේ. අනිත් පැත්තේ වලාකුළු තියෙන්න ඕනේ. මැද වැස්සක් තියෙන්න ඕනේ. දැන් ඔය තුන නැත්තම් දේ දුන්නක් තියෙනවද? දේ දුන්නක් නැහැ නේද? එහෙනම් ඉරක් තියෙන්න ඕනේ. අනිත් පැත්තේ වලාකුළු තියෙන්නත් ඕනේ. මැද වැස්සක් තියෙන්නද? හැබැයි ඒ හේතු නිසා ඒක පවතින හේතු නැතිනකොට ඒක නැති වෙනවා. එහෙනම් ඒක නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි නේද? එහෙනම් හේතුවක් නිසා නම් ඒක පවතින හේතු නැතිනකොට ඒක නැති වෙනවනම් ඒක අනිත්‍යයි. එහෙනම් එතුමිය මොකද්ද කියන්න ඕනේ? කොහොමද හැරෙන්න ඕනේ? ඔව්. කොහොමද එන්න? එනකොට මොකද්ද තියෙන්නේ? ඔන්න කඩයක් තියෙනවා. ඒ කඩේ පැත්තේ නෙවෙයි අනිත් පැත්තේ තෙන්න. දැන් එතකොට එතුමියට කඩේ නිත්‍යයි නේද? කඩේ නිත්‍යයි. ඇයි? ඒක පවතින දෙයක්. ඉතින් ඇත්තටම ඔන්න ඔය ටික හොඳට තේරුම් ගන්නකෝ. එහෙනම් හේතුන් නිසා නම් පවතින එක හේතු නිරුද්ධ වෙනවද නිරුද්ධ වෙනවද? එහෙනම් ඒක අනිත්‍යයි. හැබැයි නිත්‍ය දේවලුත් තියෙනවා නේද? මොනවා නිත්‍ය? ඔතනමෝ නිය. දැන් එහෙමනම් ඔන්න දැන් අපි නිත්‍ය දෙයක් කියන්න උත්සාහ මොකද්ද? එතුමාගේ චේන් එක. ඉතින් චේන් එක කියලා දැනගන්නේ කොහොමද? අපි ඇහෙන් රූප දැකලා දැනගන්න තමයි කියමුකෝ. ඔන්න ඇහක් තියෙනවා. ඇහැට පෙන රූපයක් තියෙනවා. විඥාණයෙන් දැනගන්නවා ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා කියලා. දැන් කර්ම කීයක් තියෙනවද? තුනයි. අදේ දුන්නට අවශ්‍ය තුන තියෙනවා නේද? මෙහි ඇහක් තියෙනවා, එළියේ රූපයක් තියෙනවා, විඥාණයෙන් දැනගත්ත ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා කියලා. දැන් ස්පර්ශයක් වෙනවා. හැබැයි ඇත්තටම එහෙම ඇහක් තියෙනවද, එළියේ රූපයක් තියෙනවද එහෙම දැනගන්න විඥාණයක් තියෙනවද? නැහැ නේද? ඒවා තියෙන්නේ මම කියලා කෙනෙක් ඉන්නකන් නේද? අභ්‍යන්තරයක් බාහිරයක් පැවැත්නේ මම කියලා ඇත්ත දැනගත්තොත් මේ තියෙන නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය මේ ඇහැක්වත් එළිය රූපයක්වත් ඇහෙන් රූපේ දැකලා දැනගන්න මම කියලාවත් කෙනෙක් නැහැ නේද? එහෙමනම් රූපෙ තියෙයිද? ඒ වෙලාවට රූපෙ නැහැ. රූපෙ නිරුද්ධ වෙනවා නේද? එහෙනම් රූපේ කියන්නේ ඒ කියන්නේ ඒ චේන් එක කියලා කියන්නේ පවතින දෙයක්ද හේතුන් නිසා හටගෙන හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙන එකක්. හේතුන් නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට එතන අපි කියන ධනිස් සමාරණ තියෙනවා. ඉතින් ඒක ඇත්තටම තියෙන දෙයක්ද හේතුවක් නිසා හටගෙන හේතු නිරුද්ධ නිරුද්ධ වෙන එකක්ද? ඔව් අපිට ධනිස් සමාරණ තියෙන වෙලාවට ඔන්න කායින් හරි කෝලයක් වෙනවා. ඉතින් අපි ඒකට කතා කරලා ඉවර වෙනකන් ධනිස් සමාරණ තියෙනවද? නැහැ නේද? මොකද ඒ හේතුව කය තියෙනවා, කයට දැනෙන පොට්ටබ්බයක් තියෙනවා කියලා විඥාණයෙන් දැනගන්නකන් ධනිය රිදෙනවා. හැබැයි ඒ ටික දැනගන්න නැති වෙලාවට ධනිස් සමාරණ. එහෙනම් ඒක හේතුන් නිසා හටගෙන හේතු නැති වෙනව නැති වෙන එකක් නම් ඒක නිත්‍ය දනිත්‍යද? අනිත්‍ය නේද? ඉතින් අනිත්‍ය දෙයක් තියෙනවා කියලා ගත්තේ අර මෙතුමිය අපිට එව්වේ දේ දුන්න පැත්තට හැරෙන්න කියලා, පැත්තේ අනිත් පැත්තට හැරෙන්න කියලා. ඉතින් ඒක දුකද සැපද? නොපවතින දෙයක් පවතින හැටියට ගැනීම දුකද සැපද? දුකයි නේද? එහෙනම් කියන්න මේ ලෝකේ මොනවද පවතින්නේ, මේ ලෝකේ මොනවද නොපවතින්නේ? මේ ලෝකේ පවතින දේවල් කියන්නකෝ මට එකක්. ඈ? එකක් කියන්න පවතින දේවල් මේ ලෝකේ. ඈ? නිවන. ඔව්. ඉතින් නිවෙන්ට දෙයක් තියෙන්න බෑ නේද? බුදුරජාණන් වහන්සේ නම් කියලා දීලා තියෙන අපිට සබ්බේ සංඛාරා ඒ කියන්නේ විඥාණයෙන් දැනගත්ත මොනවා හරි තියෙනවනම් සකස් වීමක් සංස්කාර කරලා දැනගන්නේ. ඉතින් විඥාණය මොනවා හරි මෙතෙක් දැනගෙන තියෙනවනම් ඉදිරියට දැනගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ ඔක්කොම අනිත්‍යයි. එහෙනම් මේ ලෝකේ පවතින්නේ මොනවද? ඔව් විඥාණයට පරිබාහිර ආයතනෙන් අපි දැනගන්නවද? නැහැනේ. දැනගන්නවනම් දැනගන්න තියෙන්නේ විඥාණය. ඉතින් විඥාණයෙන් දැනගන්න මොනවද? එහෙන් රූප දැකලා දැනගන්නවා. කන්නේ ශබ්ද අහලා දැනගන්නවා. නහයෙන් ගඳ සුවඳ විඳලා දැනගන්නවා. දිවෙන් රස විඳලා දැනගන්නවා. කය පොට්ටබ්බ දැනලා දැනගන්නවා. හිතට ධම්ම ඇවිල්ලා දැනගන්නවා. ඉතින් එනවා දැනගන්න හැම දෙයක්ම පවතින දෙයක්ද එහෙම නැත්නම් විඥානේ මායාවෙන් හදලා දීපු පොරුවක්ද? ඔව් මායාවෙන් හදලා දීපු මුලාවක් නේද? එහෙමනම් ඒවා නිත්‍යද අනිත්‍යද? ඇයි ඉතින් විඥානේ යමක් දැනගන්න නම් ස්පර්ශ වෙන්න මෙපාය? ඉතින් ස්පර්ශයක් කියලා කියන්නේ මොකද? විඥානේ බාරගත් එක නේද? මෙහි ඇහක් තියෙන, එළිය රූපයක් තියෙන කියලා දැනගත්ත තැන ස්පර්ශය. එහෙනම් ඒවා තියෙන දේවල්ද එහෙම නැත්නම් නොපෝතන දේවල් තියෙන හැටියට ගත්ත නිසා මේක දැනගත්තද? නොපෝතන දේවල් තියෙන හැටියට ගත්ත නිසා ඒව දැනගැනීම උනේ නේද? එහෙනම් ඒවා නිට්ටියද අනිත්‍යද? අනිත්‍ය නේද? අනිත්‍ය නම් ඒක තියනවා කියලා ගත්තොත් දුකද සැපද? දුක්ක්මයි. නොපෝතන දේවල් තියනවා කියලා ගන්න එක. එහෙනම් මේ ලෝකෙ පුරාවට මේ හැම තැනකම තියෙන්නේ මොනවද? දුක. ඇහැ කියන්නේ දුක. ඇහැට පෙනෙන රූපත් දුක. කනත් දුක. කනට එන ශබ්දත් දුක. නහයත් දුක. නහයට දැනෙන ගඳ සුවඳත් දුක. දිවත් දුක. දිවට දැනෙන රසෙත් දුක. කයත් දුක. කයට දැනෙන පහසත් දුක. හිතත් දුකයි. හිතට දැනෙන ධම්මත් දුකයි. එහෙනම් මොනවද ලෝකෙ ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ ලෝකෙම පවතින දුක මතමයි නේද? එතකොට දිව්‍ය ලෝකෙ මොනවද තියෙන්නේ? ඈ ඔව් එතන තියෙන්නේ ඔය ස්පර්ශයක්මයි නේද? එතන තියෙන්නේ ඔය දැනගැනීමක්මයි. එහෙනම් දිව්‍ය ලෝකවල තියෙන්නේ දුකමයි. බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ ඒත් දුක. නිරේ තියෙන්නේ ඒත් දුක නේද? එහෙනම් මේ තනිකර දුක් ගොඩක්ම තමයි තියෙන්නේ. ඉතින් ඕක දැක්කොත් අපි සතුට වෙයිද බාහිරෙත් එක්ක? ඔව් බාහිරෙත් එක්ක සතුට වෙන්නේ නැහැ. සතුට වෙන්නේ නැත්නම් ස්පර්ශයක් වෙයිද? ස්පර්ශ වෙන්නේ නැත්නම් රූප තියෙයිද? රූප නැත්නම් එහි ಗುಣ කියයිද අපි? වේදනා සංඥා සංකාර වෙන්නේ නැහැ. ಗುಣ කියන්නේ නැත්නම් ඒක විඥාන වේද. එහෙම නැත්නම් ප්‍රපංච වේද. බහගන්නෙත් නැහැ. ඉතින් එහෙනම් මොකද වෙන්නේ? රූපේ නිරුද්ධයි නේද? පංච උපාදානස්කන්ධය නිරුද්ධයි කියන්නේ රූපේ නිරුද්ධයි. අත්තුනම් මේ පංච උපාදානස්කන්ධයක් හැදෙන හැටි බුදුරජාණන් වහන්සේ අපිට තවත් ආකාරයකින් නේද? තවත් ධර්මපරියායකින් අපිට කියලා දෙනවා. සත්‍ය වේ ಗುಣ කියයි බහගන්නේ නේද? අපි නන්දති අභිවදති අඤ්ඤෝසය තිතින් අපි මේ කරපු වැඩේ නියම අර්ථය ඔන්න දැන් තමයි වැටහෙන්නේ නේද? අපි ඔච්චර දවස් මේකේ අනිත්‍ය දැකලා අනිත්‍ය නම් දුකයි කියලා ගත්තෙයි. අපි මේවා කෙරේ තියෙන සතුට වෙන ස්වභාවය නැති කරගන්න. ඉතින් දුකයි කියලා දකින තැනම අපි මොකද කරන්නේ? අර සතුට වෙන්නේ නැහැ. අභිනන්දනය කරන්නේ නැහැ. ඉතින් අභිනන්දනය කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? ಗುಣ කියන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර හදන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අජ්ජෝසාය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා ප්‍රපංච කරන්නේ එතනින්ම රූපේ නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් අපිට රූපේ හටගන්න හැටි තේරෙනවා, නිරුද්ධ වෙන හැටි තේරෙනවා. හරිද? පැහැදිලි නැති කෙනෙක්ට අපෝසල කියන්නේ මට නම් ඔය කිව්ව එකක්වත් තේරුනේ නැහැ කියලා. චුට්ටක් ඔසර. ඔක්කොටම තේරෙලා ඉන්නේ. හරිද? මං ඇර අනිත් ඔක්කොටම තේරෙලා. මං හිතේ මට විතරයි මේ තාම රහත් වෙන්න බැරි වෙන්නේ කියලා. ඈ? හරියට තේරුම් ගන්න. තාම තේරෙලා නැති හින්දා තාම මේ ඉන්නේ. ඈ? හරි, අපි එහෙනම් දැන් ඔක්කොටම තේරෙනවනේ මං එහෙනම් අහන්නම් ඈ. හරි, අපි අපේ අද ප්‍රධාන දායකම මහ උපාසිකාවගේ මහමු ඔන්න දැන් ඔබතුමියට මල් සුවඳක් එනවා. මල් සුවඳක් එනවා. දැන් ඔබතුමිය කියන්න රූපේ හටගන්නේ. දැන් ඔබතුමියට සමාධිය වැඩෙන්න ඕන. සමාධිය වැඩෙන්න නම් ඔබතුමිය මොකද කරන්න ඕන? ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න ඕන. ඉතින් සම්මාදිට්ඨියට එන්න ඕන ඉස්සරහ. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති කියන ටික වඩනකොට ඔබතුමිට සම්මා සමාධිය හම් වෙනවා. ඒක තුළ ඔබතුමියට මොකද්ද ඇත්ත ඇති හැටියෙන් වැටහෙනවලු. මොකක්ද ඇත්ත ඇටියෙන් වැටෙනවා කියන රූපේ හට ගැනීම දැනගන්නවලු නිරුද්ධේම දැන් රූපේ හට ගැනීම කියන්නේ රූපේ හට ගන්න එකේ සතුට උනොත් ಗುಣ කිව්වොත් බහැගත්තුත් රූපේ හට ගන්නවා ඒකේ සතුට වෙන්නේ නැත්නම් ಗುಣ කියන්නේ නැත්නම් බහැගත්තේ නැත්නම් රූපේ නිරුද්ධ වෙනවා ඔය ටික තමයි අපි අද ඉගෙන ගත්තේ දැන් එහෙනම් ඔබතුමිය කියන්න දැන් ඔන්න ඔබතුමිය දැන් ඉන්නවද නැහ දැන් ඔබතුමියට මලක් පේනවා ලස්සන මලක් තියෙනවා දැන් ඔබේ සුවඳයි හරි සුවඳයි ඔබ සමාපෙච්ච මලක් දැන් සුවඳ වදිනවා දැන් සුවඳ වදිනකොට දැන් ඔබතුමිය මට කියලා දෙන්න කොහොමද රූපේ හටගන්නේ කොහොමද රූපේ නිරුද්ධ වෙන්නේ පංගුදා කරන ඉතින් ඔන්න දැන් රූපේ හටගන්න නම් මොකද සතුට වෙන්න ඕන නේද සතුට වෙන්න ඕන ගුණ කියන්න ඕන බහැගැටින් ඔන්න ඔබතුමිය දැන් ආ සමම්පිච්ච මල් සුවඳක් නේද ඉතින් ඔබතුමියට හිතෙනවා බාහිරේ සමම්පිච්ච මලක් තියනවා එළියේ මෙහි නහයක් තියනවා මේ නහයට මේ මල් සුවඳ දැන්න දැනගත්තේ මමයි ස්පිච්ච මල් සුවඳක් තියනවා සතුට වෙනවා ඉතින් ඒ සතුට වෙච්චාම මොකද කරන්නේ ඔබතුමිය ගුණ කියනවා මට හරි සැපක් දැනෙනවා මේ මල් සුවඳ වදිනකොට නේද? ඒක හරි සුවඳයි සංඥාව. සැපක් දැනෙනවා කියන තැන වේදනාව හරි සුවඳයි ඒවා සංඥාව. හිතට හරි සතුටු සංස්කාර නේද? දැන් එහෙනම් විඥාණය දැනගත්තම නම් රූප වේදනා සංඥා සංකාරකයක් නේද? ওই ටික දැනගන්නකොටම ඔබතුමියට ඒක ප්‍රපංච වෙන කියන්නේ මතකයට යනවා. හා පිච්ච මල් සුවඳ සුවඳ තියෙන පිච්ච මල් එතන තියෙනවා කියලා දැනගන්න. ඉතින් දැනගත්තාම ආයෙත් වෙන්නේ ආශ්‍රය හැටියට ඒක කලාගෙන එනවා නේද? දැන් ඔබතුමියට සසරක් පැනවිලා දුක හැදිලා තියෙනවා දැන්. දැන් ඔබතුමිය එහෙනම් මට කියන්න දැන් දුක නැති කරගන්න ඔබතුමිය මොකද කරන්න ඕනේ? සතුට නොවී ඉන්න ඕනේ. ඒකේ ಗುಣ නොකිය ඉන්න ඕනේ. බැහැ ගන්න නැතු ඉන්න ඕනේ නේද? ඉතින් සතුට නොවී ඉන්න නම් ඔබතුමිය මොකද්ද ඔතනට කරන්න ඕන වැඩ? වැඩේ පිච්ච මල් සුවඳ වදිනකොටම ඔබතුමියට මොකද්ද හිතෙන්න ඕන? ඉස්සරවම ඔබතුමිය දකින්න ඕන මේක අනිත්‍යයි කියලා නේද? එහෙනම් මේ නහය නහයවත් එළිය මලක්වත් නහයේ මල දැන මල් සුවඳ දැනගෙන දැනගන්න මම කියලාවත් කෙනෙක් නැහැ. මම කියන්නේ වැරදි විදිහට ගත්ත දෘෂ්ටියක්. ඉතින් එහෙම දෘෂ්ටිගත වෙලා තණ්හාවෙන් බැඳෙනකොට මේ නහයක් තියෙනවා එළිය මලක් තියෙනවා කියලා තේරෙනවා. එහෙමනම් තණ්හාව තියෙනකන් ඔය ගඳ සුවඳ තියෙනවා ඇත්ත ඇති හැටියෙන් දකින්නකොට ඔක නැති වෙනවා. එහෙනම් මේවා අනිත්‍ය හේතු නිසා නම් හටගන්න හේතු නිරුද්ධ වෙනකොට ඒවා නැති වෙනවා. ඒවා අනිත්‍යයි. අනිත්‍ය දෙයක් තියෙනවා කියලා ගත්ත එක දුකයි නේද? මේ තියෙන තනිකර දුකක් කියලා ඔන්න ඔබතුමිය දැන් මල් සුවඳ වදිනකොට ඔබතුමිය මොකද වෙන්නේ? දුක. ඔය තියෙන දුක කියලා දකින්නවා. දකින්නකොට ඔබතුමියගේ සතුට වෙනවද? සතුට වෙන්නේ නැත්නම් ඔබතුමියට මෙහෙ ඇහක් තියෙනවා එළිය රූපයක් තියෙනවා කියලා ගණීවිද? ගන්නෑ. ගත්තේ නැත්නම් ස්පර්ශ වෙයිද? ස්පර්ශ වෙන්නේ නැත්නම් විඳීද? විඳේ නැත්නම් අඳුරගනීද? අඳුරගත්තේ නැත්නම් ඒකට සංස්කාර කරයිද? එහෙනම් ಗುಣ කියන්නේ නැහැ නේද? ඉතින් අර සතුට වෙන්නේ නැති වෙනකොට රූප නැති වෙනවා, ಗುಣ කියන්නේ නැති වෙනකොට වේදනා සංඥා සංකාර නැති වෙනවා. එතකොට විඥාන වෙන්න දෙයක් නැහැ නේද? ඉතින් ඒකේ අජ්ජෝසාය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රපංච වෙන්නේ නැහැ. ඉතින් එතනම ඔබතුමිය රූප නිරුද්ධයි නේ? ඉතින් හොඳයි ඔය වෙලාවට ඔබතුමිය මනස් හදිස්සි. මොකද එන්නේ කොහෙද උපදින්නේ? ඈ? දැන් රූප නැහැ. දැන් කොහෙද උපදින්නේ? ඈ? උපදින්න තැනකුත් නැහැ නේද? ආය අපි උපදින්නේ මේ රූප තියෙන කයි කියන නිමිති ගන්නකන් තමයි රූප රුදෙන් නිමිති ගන්න නැත්තම් අය උපදින්න තැනක් නැහැ. ඉතින් හරියට වැටෙන්න ඕනේ. ඒක පාට බෑ නේද? ඉතින් ඔබ කොහොම වෙන්න ඕන? පැහැදිලි නේද දැන්? හැබැයි ওই ටික වෙන්නේ ආරියෂ්ඨායක මාර්ගය තුල. ওই ටික වෙන්නේ වැඩෙන්නේ ආරියෂ්ඨායක මාර්ගය තුල. ඉතින් ආරියෂ්ඨායක මාර්ගයේ වඩනකොට තමයි සම්මා සමාධිය එන්නේ. ඒකයි බුදුරණන් ආශ්‍රය දේශනා කරේ සම්මා සමාධිය වඩන්ඩ සම්මා සමාධිය වඩනකොට යථාභූත ඥානය අපිට එනවා. ඇත්ත ඇති හැටියෙන් දකින්නවා. ඉතින් ඇත්ත ඇති හැටියෙන් දකින්නකොට ඒක අපි සතුට වෙන්නේ නැහැ, ಗುಣ කියන්නේ නැහැ, බැහැ ගන්න නැහැ. පැහැදිලි නේද? හතටමද ටිකක්ද? හතට පැහැදිලි නේද? හොඳ එහෙනම් තවත් උදාහරණයක් අපි කියමු. ඔබතුමියත් කියමු මොනවාද උදාහරණ. අමාරුද? ඔව්, වටපිට මතන්න ඕනේ නැහැ. ඈ? අමාරුයි. හා. කාටද පුළුවන් ඔබතුමියට පුළුවන්? ජාතිමත් පුළුවන්. උදාහරණයක් කියන්න. මොකක් හරි අරගෙන කියන්න ඕනේ. සතුට වෙන්නේ නැති ಗುಣ කියන්න. හට ගන්න හැටි රූපේ හට ගැනීමක් කියන්න පුළුවන් වෙනවා, නිරුද්ධීමක් කියන්න පුළුවන් වෙනවා.